නුවණ කියන එක මම දන්නේ මොකද්ද කියලා තමයි කීක විදිහට මම මතකේ ඔව් තමන්ට හිතේ ධාරණ ශක්තිය වැඩි වෙනවා මේ නීවරණ යටපත් වෙන තරමට දැන් චිත්ත සමාධිය හැදෙනකොට යම් කිසි දෙයක් හිතට යනවා වැඩි ඉගෙන ගන්නවට තමයි ඒක හොඳයි මොනවා ඉගෙන ගත්තත් හිත සමාධී කරන්න පුරුදු වුණාම නීවරණ ටික යටපත් වෙනවනේ පංච නීවරණ යටපත් වුණාම හිත පිරිසිදු පිරිසිදු හිතෙන් අපි මොනවා හරි බැලුවොත් ඇහුවොත් ඒක හොඳට අවබෝධ වෙනවා මතක හිටිනවා ඒ ධාරණ ශක්තිය වැඩි වෙනවා බුද්ධහම වුණත් ඒ වගේ හිතකට එනකොට තමයි අවබෝධ වෙන්නේ පාඩම් කරන කෙනෙකුට වුණත් ටික වෙලාවක් හරි හිත එකඟ කරගෙන ඉඳලා ඒක කරොත් හරි ඉක්මනට පුළුවන් මේක පාඩම් කරන්න මතක හිටින ගතිය වැඩි වෙනවා ඈ එක වෙලාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අපි මේ වේද ග්‍රන්ථ පාඩම් කරනවා එය පාඩම් කරද්දී සමහර වෙලාවට මතක හිටිනවා සමහර වෙලාවට මතක හිටින්නේ නැහැ. සිව් වේදේ ඒගොල්ලන්ට හරියට තියෙනවා පාඩම් කරන්න බම්මන්ට. ඒක මතක පාඩම් කරනකොට සමහර වෙලාවට මතක හිටිනවා සමහර වෙලාවට මතක හිටින්නේ නැහැ. ඉතින් මේ මොකද්ද ඒකට හේතු? කියවන බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ඒ නීවරණ ගොඩේ ඉද්දි පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. නීවරණ යටපත් වුණ හිතක පාඩම් ඒවා හොඳට මතක හිටිනවා. පංච නීවරණ යටපත් වුණ මොහොතේ. පංච නීවරණ කියන්නේ මොනවාද? කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත්ත උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒවා හින්දා තමයි අපේ හිත එහෙම එහෙ දුවන්නේ හිතට නිශ්චලව ඉන්න බැරි නේද හරි කලබල ඒකට ඒ එහෙම එහෙ දුවන හිතකින් අපි එක වැඩක් කරන්න හැදුවට ඒක හරියට කෙරෙන්නේ නැහැ විශේෂයෙන් පොතක් බලන එකක් පාඩම් කරන එකක් බණක් අහන එකක් නේද හිත එකඟ වෙලා තියනනම් හොඳට ඒක විතරක් අහගෙන ඉන්න පුළුවන් වෙන ඒවට දුවන්නේ. ඒකයි දැන් සමාධියක ඉඳන් බණක් අහගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිහ බණ අහන්න. ඒකට බණ පටන් ගත් විලාමින ඉවර වෙනකන් ඒකේ අවධානය තියෙනවා. වෙන ඒවට යන්නේ නැහැ. ඒ පාඩම් කරන්න වුණත් Taman පොඩි වෙලාවක් හරි විනාඩි 5ක් විතර හරි මේ ආනාපාන සතිය වගේ එකක් කරලා ඊට පස්සේ කරනකොට ඒවා හොඳට මතක හිටිනවා. ඒ වගේම ඉක්මනට කරන්නත් පුළුවන්. ඒ ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඒ අර දවස ගානේ පොඩි වෙලාවක් හරි භාවනා කරන්න ඒ කියන්නේ සමාධිය වඩන්න පුරුදු කරන එක තමයි හොඳ. ඒක තියෙනවා ඒ පංච නීවරණ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක තියෙනවා ඔය විස්තරේ. නීවරණ. ඒක නම හරියට මතක නැහැ. නීවරණ මොකක් හරි සූත්‍රයක් තියෙනවා. ඒකදී අහන්නේ ඔය ප්‍රශ්න. සමහර වෙලාවට පාඩම් කරන ඒවා මතක හිටිනවා. සමහර වෙලාවට මතක හිටින්නේ නැහැ. මොකක්ද හේතුව? හේතුව තමයි ඒ නීවරණ. නීවරණයටපත් වුණ හිත පැහැදිලි. ඒ හිතේ හොඳට මතකයි. ඒ හින්දා තමයි ඉතින් ඔයගොල්ලන්ට ඔය සමාධිය වඩන්න කියන්නේ. සමාධිය වඩනකොට නීවරණ යටපත් වෙනවා. හිත දුවන්න තියෙන හේතු ටිකෙන් ටික යටපත් වෙනවා. ඒකට හිත සංසුන්. සංසුන් කියන්නේ පැහැදිලි. ඒක පැහැදිලි හිතකින් අපි යම් කිසි දෙයකට හිත යොමු කළොත් ඒවා හොඳට මතකයි කියනවා. ඒ ධර්මය අවබෝධ කර ගැනීමත් හැකියාව වැඩි. ඒ කියන්නේ යම් කිසි දෙයක් අවබෝධ කර ගැනීම හැකියාව වැඩි තමන් ඒකට හොඳට අවධානෙන් ඒක මෙනෙහි කරනකොට. ඒ මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ හිත එහෙම එහෙ දුවනවා නම් ඒක කරන්න බෑනේ. නේද? එහෙම නැතුව ඒ හිත සංසුන් කර ගැනීම තමයි අපි මේ භාවනාවලින් සමාධියෙන් කරන්නේ. ඒකේ සමාධිය ගොඩක් හොඳට තියෙනවා නම් මේ හරි ලේසි ඒ වගේ වැඩවලට උදව් වෙනවා. කැමේ සමාධියේ ඉති අපේ නීවරණ ටික ටික යටපත් වෙනවා. ඒ යටපත් තුන සිත බොහොම පැහැදිලි. කිසි කලබලයක් නැහැ. ඒක යම් කිසි දෙයකට අවධානය යොමු කරාම ඒක හොඳට අවබෝධ කරගැනීම ශක්තිය. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිතරම කියපු දෙයක් මේ සමාධිය වඩන්න කියන එක. මහණෙනි සමාධිය වඩව, මහණෙනි සමාධිය වඩව කියලා නිතර උපදෙස් දුන්නා. මේක බුද්ධ වචනයක්. මේ සමාධිය වඩන්න කියපු එක. මේක සාමාන්‍ය ජීවිතයටත් උදව් වෙනවා. ධර්ම මාර්ගයට උදව් වෙනවා සමාධිය වඩන එක.
තැන්වලදී බුදුහාමුදුරුවෝ සමාධිය වඩන්නේ කොහොමද කියලා දේශනාත් කරලා තිබෙනවා.
සමාධිය වඩනකොට එක එක ප්‍රශ්න එනකොට කරන්න ඕන මොනවද කියන ඒවා සමහරවිට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් විතක්ක සන්තාන සූත්‍රය කියන එක. මේ හිතේ විතක්ක එනකොට සමාධිය වඩාගෙන යනකොට එක එක දේවල් හිත දුවනවා. ඒක කොහොමද ඕවා යටපත් කරගන්නේ කියන විදිහ ඉතින් එක එක මේ උපදෙස් තියෙනවා. ඒ වගේ හැම උපදේශක්ම නෙමෙයි තමන්ට ඒ ඒ වෙලාවට ගැලපෙන දේ තමන් හොයාගන්නවා. දැන් භාවනා කරන්න ගියාම නිින්ද යනවා නම් ඉතින් ඒක කොහොමද මේක යටපත් කරගන්නේ කියලා තමන්ට එක එක විදිහට පුළුවන් මේක උත්සාහ කරලා බලන්න. සමහර විට ඒ භාවනා කරන වෙලාව හොඳ නැති වෙන්න පුළුවන්. හොඳට කාලා එහෙම බඩ පිරෙනකම් කාලා භාවනා කරන්න වාඩි වුණා
නම්
ඒකට නිින්ද යනවා නේද? ඒ වෙලාව නෙවෙයි. හොඳට සාමාන්‍යයෙන් අපි පොෂ් එකක් දාලා මුන්න හොදලා තේ එකක් බීලා එහෙම මේ වගේ වෙලාවක ඊට වඩා පහසුයි. ශරීරය පිරිසිදුව තියෙන්න ඕන, සැහැල්ලු වෙන්න ඕන. ධාහිරෙන් එතනකන් දාඩිය දාගෙන කලබලේ එහෙම කරනවට වඩා සංසරගේ සංසුම් මනසක් දැන් නාලා ඉවර වෙලා හැම ඒ වෙලාවට හැම බොහොම හොඳයි. ඒ ශරීරයේ පිරිසිදුකම සැහැල්ලුකම උදව් වෙනවා. ඒ පරිසරයේ පොඩක් උලම් වදින තැනක ඒ වගේ නේද වෙන බාධා අඩු වෙනවා. නැස්ස මදුරුවෝ නැති තැන එහෙම ඉන්නවා නම් ඒක වලක්වගෙන මතක් කරේ net එකක් දාලා ඒක ඇතුලේවත් තමන්නේ වාඩි වුණාට. ඒ වගේ තමන් මේ පරිසරේ සකස් කරගන්න ඕන බාධා නොඉන්න. නැඹර කවුරු හරි කතා කරනවා නම්, සද්ද කරනවා නම් ඒ වගේ වයින් අඩු වෙන විදිහේ වෙනුවෙන් හිතන්න ඕන. ඈ ටෙලිෆෝන් එකක් එහෙම තියෙනවා නම් ඕෆ් කරලා නේද? ඒ දැන් වෙන කෙනෙක් හදිස්සි බැලුවක් තමන් භාවනා කරනවා කියලා පේන විදිහකට හිටියාම ඒකට සමහරට කරදර කරන්නේ නැහැ. හැංගිලා ඉන්නවට වඩා දැන් දොර වහගෙන හිටියොත් ඇවිල්ලා දොරට තට්ටු කරා. දොර කොට ඇරලා තිබුණාම පේන්න එතකොට භාවනා කරනවා කියලා දැක්කම කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ ඉන්නව නම් අහලා තියෙන එක හොඳයි. මේ එහෙම ටිකක් දකින්නකොට ඒ කරදර අඩු වෙනවා. කොහොම හරි තමන් භාවනාවේ යෙදෙනවා නම් නිතර නිතර එතකොට අර බාධක අඩු වෙනවා. මුලින් බාධක තියෙන්න පුළුවන් ඒ වුණාට ඒකේ ඒ බාධක වැඩි යොවයි යෙදෙන්නේ නැති හින්දා රෝමය බාධක කිය කියා ඉන්නවා කරන්නේ නැහැ. එහෙම කරහන් ඉතින් බාධක ගොඩේම තමයි. මේ බාධක තියෙද්දි කරන එක තමයි ටිකෙන් ටික පුළුවන් විදිහට කරනකොට අර බාධක ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම බලපෑමක් තියෙනවා මේ ධර්මයේ. භාවනාවේ වයි ප්‍රගුණ කරන කෙනාට මුලින් බාහිර බාධක තිබුණාට ඒවා ටිකෙන් ටික අඩු වෙලා යනවා. එහෙම දේවල් තියෙනවා. ඒ සමාධිය මුල හරියේදී ටිකක් කරදර එන්න පුළුවන්. මේ ටික ඔහේ පන්නගත්තට පස්සේ ඒවා අනිත් පැත්තට හැරෙනවා. Tamanta ඒ පරිසරේ හදලම දෙනවා. හිත එහෙම දුවන හින්දා තමයි ඉතින් භාවනා කරන්න ඕන. පුරුදු කරනවා මදි හින්දා තමයි හිත දුවන්නේ. හිත දුවන වැඩම නිකරන්නේ නෑ. තමන් ඒකට යොදන වෙලාව මදි. දැන් දවසේ වැඩි හරියක් හිත දුවන වැඩවල කරලා මේ කුටි වෙලාවක් එක තැනක තියන්න හිතියට බෑ. ඒ අපි හිත දුවන වැඩ අඩු කරන්න ඕන. විශේෂයෙන් කතාව අඩු කරන්න. කතාව වැඩි වෙන කෙනාගේ හිත එකඟ වෙන්නේ
අරමුණු වැඩි.
ඈ වෙන අය එක්ක කතා කරන එක අඩු කරනවා. කතා නොකරම ඉන්න පුළුවන් නම් කොහොම ඉක්මනට පුළුවන් සමාධිය හදාගන්න. හරි. පරණ පුරුදු ටික ටික අඩු කරන්න වෙනවා. අරවාමෙන් වැඩ තිබුණාට ප්‍රශ්න නෑ. වැඩ අධික තමයි ඉතර ගැටලුවක් නෙමෙයි. Tamanට මේ වැඩක් කරන ගමන සිහිය පිහිටන්න පුළුවන්. වැඩ කරන ගමන් කතා කරන්න ගියොත් නම් ඉතින් මේ සිහිය පිහිටන්න බෑ. කතා කරනවා කියන්නේම තමන්ගේ කෙලෙස් ටික පෙන්නන. මේ තමන් අඳුර ගන්නවා. වැඩක් කරන ගමන් වෙන වැඩක් කරනකොට තමන්ට ඒකේ සිහිය නෑ. වෙන මොනවද හිත හිතා ඉන්නේ. ඒ හිත හිතා ඉන්න එක ටික ටික අඩු කරනවා. මේ හිතන්නේ කතාව වැඩි වුණාට තමයි හිතන්න දේවල් තියෙන. මේ කතා කරන්න දේවල් තියෙන ඕවා ගැන හිතන්න ඕන, මේක කියන්න ඕන, මේක කියන්න ඕන, අරයට කියන්න ඕන, මෙයාට කියන්න ඕන. ඉතින් මතක තියාගන්න. නැතුව කියන්න බෑ. මතක තියාගන්න ගියාම හිත ඒවට වැඩ කරනවා. නේද? අපිට නම් මොකවත් මතක තියාගන්න අවශ්‍ය නැහැ. යාළුවෝ වැඩි වුණාම කරදරේ. ඒ තමන් සසර යන්න හදා ගන්න දේවල්. අනිත් අය ගැන හොයන්න ගියාම ඒ සසර යන්න පුළුවන්. ගැලවෙන්න නම් අමාරුයි. වෙන වෙන අය ගැන හොයන එක නවත්තන්න. බුදුරජාණන් වහන්සේ දෙන පළවෙනි උපදේශය ඒක. අනුන් ගැන නෙමෙයි තමන් ගැන හොයන්න. තමන් ගැන කියන්නේ තමන්ගේ හිත බලන්න පුරුදු වෙන්න. වෙන අය ගැන හොයන අයට නිවන් මාර්ගේ නම් බොහොම දුරයි. හරි, ඒක හොඳට මතක තියාගන්න. වෙන අය ගැන හොයන්න යන අයට නිවන් මාර්ගේ බොහොම දුරයි. ඒ සසරේ යන අය. ඒ පුරුදු තියන අය අපිට හම්බ වෙනවා. ඒ සසර පුරුදු. ඉතින් සසරේ යන්නම පුරුදු කරනවා. සසරෙන් ගැලවෙන්න නෙමෙයි පුරුදු කරන්නේ. අනුන් ගැන හොයන අය. තමන්ට අනුන් ගැන හොයන්න ඕන කමක් එනවනම් ඔය සසරේ යන පුරුද්දක්. අරයා කරන්නේ මොකද්ද? මෙයා කරන්නේ මොකද්ද? දැන් කොහේ හරි යන්න හිතුණත් ඉතින් අරයා එනවද? මෙයා එනවද? මේගොල්ලෝ මොකද කරන්නේ? ඒව හොයන්නේ සසරේ යන අය. තමන්ට යන්න ඕන නම් අනිත් අය ගැන බලන්න ඕනේ. ඉතින් තමන්ගේ යන විදිය විතරක් කවුරු හරි එක්ක කතා කරලා ඉච්චන. අය යන්නේ කවුද? මේ වාරයක් මොනවාද? මේ ඒවා අරවා මේවා හොයන්න ගියොත් ඒ සසරේ යනවා. එන්නේ කවුද? වටපිටේ අය ගැන හොයන. ඒ වෝ හොයලා හොයලා තමයි මේ සසරේ යන්නේ. අනුන් ගැන හොයන. අනුන් ගැන හොයන්න ගියාම තමන් ගැන හොයන්න බෑ. මොලයක් නැහැ. වෙලාවක් එන්නේත් නැහැ. අනුන් ගැන හොයනවා හොයනවා හොයනවා. අනුන් ගැන හොයනවා කියන්නේ ලෝකෙ ගැන හොයනවා. ලෝකෙ ගැන හොයන්නේ මේ තමන්ගේ තියෙන තණ්හාව තව විදිහකට ඔය පෙන්නන්නේ. දැන් තමන්ට වෙන්නේ නැහැ ඒක. අනිත් අය තමයි වෙන්නේ. අනිත් අය ගැන වටපිටිය ගැන හොයන්නේ තමන්ගේ තියෙන තණ්හාව මේ පෙන්නන්නේ. කෙලෙස් ඒක වංචනික ධර්මේ තමයි මේ නෑ මේ මං මේ අනුන්ට හොඳක් කරන්නේ අනුන්ට නෙමෙයි තමන්ට හොඳ කරගන්න ඔය යන් අනුන්ට හොඳ කරන්න කවුරුවත් ඕන නෑ තමන් මේ ලෝකෙට ආවේ තනියෙන් නේද ඒ වගේ තමයි අනිත් අය මේ ලෝකෙට ආවේ තනියෙන් යන්නෙත් තනියෙන් ආයි කවුරුවත් ගැන හොයන්න ඕනේ නෑ තමන් හිතාගෙන ඉන්නේ නෑ නෑ මං තමයි මේ අනිත් අය ගැන බලන්නේ මං නැත්තම් ඒගොල්ලෝ මැරෙනවා ජීවත් වෙන්නේ ඒගොල්ලන්ට බෑ මොකවත් කරන්න මං නැතු කෙලස් පෙන්න තමන්ගේ හදාගත්තු මාන්නයයි කෙලස්සුයි තමයි වෙන්නේ
එතකොට කෙනෙකුට උදව් උපකාර කරන එකත්
මේකේ උදව් කරගෙන සසරේ යන්න ඕන නම් යන්න මේක කිසි ගැටලුවක් නැහැ මේ හරි වැරදි නෙමෙයි මේ කියන්නේ නිවන් මාර්ගය මොකද්ද සසර යන මාර්ගය මොකක්ද සසර යන්න ඕන නම් ඉතින් අනිත් අය ගැන හොහොවා උදව් කර කර ඉන්න නිවන් මාර්ගයට යන්න ඕන නම් අනුන් ගැන හොයන එක නවත්තලා මට මේ වෙලාව නැති වෙලා තියෙන්නේ අනුන් ගැන හොයලා මේ ලැබුණ වෙලාවේ මං අප්‍රමාදී වෙන්න ඕන බුදුදහම දකින්න කෙනා අප්‍රමාදී වෙනවා එයාට ওই වෙන අය ගැන හොහොවා ඉන්න වෙලාව නැහැ ඈ තමන්ගේ හිත ගැන බලන්න වෙලා නැතුව ඉන්න එකේ කොහෙද මේ අනුන් ගැනම දැන් තමන්ගේ හිත එක තැනක තියාගන්න බැයි නම් ඒ තරමට පාලනයක් නැත්තම් අනුන් පාලනය කරන්නේ හිතන්නේ පුළුවන් කියලා ඒකයි මම කියන්නේ තමන්ගේ මෝඩකම විතරයි ඒ පෙන්නන්නේ මෝඩකම පෙන්නන්න ඕන නම් එහෙම අනිත් අය ගැන හොරුවා ඉන්න මොඩගම් පෙන්නනවා විතර නෙමෙයි තමන් දුකේ වැටෙනවා මේ තමයි භයානක තමයි ඉතින් ඕවා එක එක හේතු කිය කියා ඒක තව සාධාරණෙත් කරගන්නවා ඒ වගේ මේ වංචනික ධර්ම කියන්නේ වංචාවෙන් තමන්ව මුලා කරගන්නවා නෑ නෑ මම බැලුවේ නැත්තම් මෙයාට මුකුත් හම්බ වෙන්නේ නෑ එයාට ඉන්න බෑ තමන් මේ නිකන් මහා බ්‍රහ්මයා වගේ නේ ඔක්කොම බලාගෙන මං බැලුවේ නැත්තම් ඒගොල්ලෝ මැරෙනවා. තමන් මැරෙන වෙලාවට තමන් වටවත් දැ බේරෙන්න. නේද? අනුන් බේරන්නේ කොහෙද? අඩුගානේ තමන්ගේ මරණයෙන් බේරෙන්න පුළුවන් නම්. අනිත් අයව බේරන්න යන්නේ නැතුව.
බෑ කොහොමද බෑ.
අනිත් අයව මරණයෙන් බේරන්න හදනවා. තමන්ගේ මරණයෙන් තමන්ට බේරෙන්න බෑ. නේද? මරණය නෙමෙයි ඊට කලින් ඒවයින් බෙරගන්න බලන්න. ඉතින් ඒ මරණයෙන් බේරන හරි දස්සයි. ඒක දැන් ලොකුට පිංකනුත් කරන්නේ නේද? මරණයෙන් බේරනවා කියන්නේ මම දන්නේ කොච්චර බේරන්න පුළුවන්ද කියලා. ගණන් නිදහස් කරන්න කලින් තමන් නිදහස් වෙන්නක බලන්න පුළුවන් නම් මගේ මරණයෙන් මම බේරෙනවා කියන්නේ අනුංග මරණයෙන් බේරෙන්නේ නැව තමන්ගේ මරණයෙන් තමන්ට බේරෙන්න බැරි. නේද? තේනවද කොච්චර මෝඩකමක්ද මේ කරන්නේ කියලා? මුලාවද්ද කරන්නේ කියලා.
ඒකකොට අර ගවයන් නිදහස් කරන එක.
මේක ගවයන් නිදහස් කරනවට වඩා මිනිස්සු නිදහස් කරන එක වටිනවා. ඒ අනිත් අය නිදහස් කරනවට වඩා තමන්ව නිදහස් කරන එක වටිනවා. හරක් නිදහස් කරන්නේ හරක්ම තමයි. එච්චරයි කියන්න තියෙන්නේ. අර බුදුදහමේ අප්‍රමාදය දැකලා නැහැ. මොකද බුදු කෙනෙක් කියා දෙන්නේ මේ පින් කරන හැටි නෙවෙයි. මේ සසරෙන් ගැලවෙන හැටි. අනුන් මරණය මුදවන්න කලින් තමන් මරණය මිදෙන්න. තමන්ගේ මරණයෙන් මිදෙන හැටි පෙන්වලා දෙනවා බුදු කෙනෙක්. ඉතින් ඒක දකින්න ප්‍රඥාවක් ඕන. නේද? නිවන් මාර්ගය කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන මාර්ගයක්. නේද? ජාති ජරා ව්‍යාධි මරණ වලින් කාවද මුදවන්නේ?
තමන් මිදෙන්න.
බුදුරජාණන් වහන්සේ නම් පෙන්නන්නේ තමන් මිදෙන්න කියලා කරන්න යන්නේ අනු මුදවන්න යනවා. ඒ තමන් බුදු වෙලා ඉවරනේ දැන් අනු මුදවන්න යනවා. වටේ ඉන්න අය මුදවන්න යනවා තමන් නිදහස් වෙන්න. ඒක තමයි මේවා නුවණින් දකින්න කියන්නේ බුදුදහම කියන එක. අප්‍රමාදය කියන එක මෙච්චර කිය කියා කියලා තියෙද්දි ඉතින් ධර්මයේ දකින්න නැතුව ප්‍රමාද වෙවි අර වටපිටාවේ දුග දුගා ඉන්නවා. තමන් මේකෙන් නිදහස් වෙන්න කියන එක ඔළුවට එන්නේ නැහැ. ඒ අනුන් ගැන හොයන එකම නිකුත් වෙයි. ඒකට තමන් ගැන හොයන්න වෙලාවක් නැහැ.
සම්බාධක ජීවිතේ හැටිනේ සර්
ඒක හැටි නෙමෙයි ඉතින් තමන් හදාගන්න තමන් හදාගන්න දේවල්. ආරණ්‍ය ගතෝ වෙන්න පුළුවන් ගෙදර ඉඳන්. අය කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒ හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් අනුන් ගැන හොයන එක නවත්තන්න. ඒකට නිකන්ම ආරණ්‍ය ගතෝ වෙන ගෙදර ඉඳන්. අනුන් ගැන හොයනවා කියන්නේ
දරුවන් ගැන හොයන්න
ඔව් ඒ අගෙන වන්ද ඒකේ ඔක්කොම අනු ඔව් මේ හොය හොයා ඉන්න සතරියක් අතුල මං කිව්වේ මේ බුදුදහම දකින්න නම් පොඩ පොඩ හරි හොයන එක නවත්තන්න. ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ යන විදිහට යයි ලෝකේ යන අය ඉන්න ඕන තරම් ඒගොල්ලන්ට උදව් කරන්න. ඈ බුදුදහම දකින්න අය බොහොම සුළු පිරිසයි. ඒ පිරිසට එකතු වෙන්න ඕන නම් අනුන් ගැන හොයන එක දැන්වත් නවත්තර. තමන් ගැන හොයන්නේ නැතකොට ඔය නැති වෙලාව හම්බුයි. දැන් වෙලා නැහැ කියන්නේ. නැති වෙලාව හම්බුයි ඒ අනුන් ගැන හොයන එක නැවැත්තුවා. කතාව අඩු කරන්නකො. කතා නොකර දවසක් ඉඳලා බලන්න පුළුවන් දෙයක්. පැයට ලියන්න අද දවසේ වචන කීයක් කතා කළාද? මතක් කරලා බලන්න. අද දවසේ මම වචන කීයක් කතා කළාද? ගණින්. ඔය ප්‍රමාණය ටික ටික හරි අඩු කරගන්න පුළුවන් නම් මම තමන් හොඳ ගමනකට ලෑස්ති වෙනවා. ධර්මයේ දකින්න. වචන ගන්න පුළුවන්ද ගණන් කරන්න? දැන් මට ගණින්න කියොත් බැ. ඇයි මේ ඔයගොල්ලන්ට කතා කරලා කියන වචන ටික ඒක මට තියෙන බාධාව. ඒකත් මම අඩු කරනවා. මේ කතාව අඩු කරලා ධර්මයේ දකින්න පුරුදු වෙනකොට දැන් මේ කතා කර කර හිටියට ධර්මයේ දකින්න බෑ. තේරුම් ගන්න. සිහිය පිහිටවන්න පුරුදු වෙන තරමට තමයි ධර්මය දකින්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්. සිහිය පිහිටන්න කියන්නේ මේ අන්තිමට හිත දිහා බලා ඉන්න කියන එක. හිත දිහා මොකද්ද බලා ඉන්නේ? හිත කතා කරනවාද කියලා. හිත කතා කරන ඒව දිහා බලා ඉන්නවා. දැනට බලන්න බෑ. මොකද අපේ කතාව වැඩි හිතට වඩා. අපි කරන කතාව අඩු කරලා හිත කරන කතාව දිහා බලා ඉන්න. මගේ හිත මොනවද කරන්නේ කියලා සිහිය පිටන්න පුරුදු වෙන්න ඕනේ. හිත කරන වැඩ බලා ඉන්න නම් තමන් කරන වැඩ අතාරින්න ඕන, නවත්තන්න. තමන් හිතට වඩා වැඩ කරන්න ගියාම හිත ගැන බලන්නේ.
සෑම මම අද ගොඩක් වචන පාවිච්චි
කරනවා. බුද්ධ ධර්ම භාවනාව කරනවා කියන්නේ ගොඩක් පාවිච්චි කරනවා. ඔව් ඒ වචන වැඩි. භාවනාවෙත් වැඩි වචන. ඒ අඩු කරන්න. අඩු කරන්න වචන.
අඩු කරුවත් ඒ අර්ථය හරියට ඒක දෙන්න බෑනේ.
කොහොමද අනුන්ට දෙන්න බෑ අර්ථය. අපි වචන පාවිච්චි කරන්න පාවිච්චි කරන්න අර්ථයෙන් එහාට යන්නේ.
අවබෝධයක් කරන්න බෑ.
ඒ වචන අඩු වෙන තරමට තමයි ධර්මය දෙන්න පුළුවන්. වචන වැඩි වෙනකොට ඒවා මතකත් නැහැ. භාවනාවකදී වචන අඩු කරන්න. වචන පුළුවන් තරම් අඩු කරන්න. වැඩි වෙන තරමට මේ අර්ථය දෙන්න බැහැ. අපි දැන් ධර්මය දකින්න කියන්නේ වචන වලින් නිදහස් වෙන්න ඕනේ. ඇයි වචන කියන්නේ ලෝකෙට අයිති ඒවද නැද්ද? ලෝකෙට අයිති. හැම වචනයක්ම ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අයිති දේ ගැන අපි කතා කරනවා කියන්නේ ඒක බාර ගන්නවා, ඒක පිළිගන්නවා, ඒක බැස ගන්නවා. ලෝකේ යන ගමනේ යන වචන වලින් මිදෙන ඒ පටන් ගැනීමක් තමයි කතා කරන්න එපා කියන්නේ. නේද? මොකද ඔය කතා කරන්නේම ලෝකෙට අයිති දෙයක්. කෙලෙස් ගොඩක්. වචනයක් කතා කරන්න බෑ ලෝකෙට අයිති නැතුව. හැම වචනයම අපි ලෝකෙට සම්බන්ධ කරගන්න. ඔය මේ කියන්නේ එළියේ කතා කරන එක ඉස්සෙල්ලා. හිත ඇතුලේ කතා කරන එකත් ලෝකෙට අයිති නම් බාහිරව කතා කරන එක කොහොමත් සසරෙගෙන යනවා. නැහැ හිත ඇතුලේ කතාව දකින්න බෑ. තමයි මේ බාහිර කතාව නවත් කරනවා. බාහිර කතාව අඩු කරනවා. එතකොට තමන්ගේ හිත ඇතුලේ කතාව ඊළඟට බලන්න. හිත කරන්නේ මොනවද කියලා බලන්න. මොනවාද හිත කරන්නේ?
හිත හිතනවා.
දැන් බලන්න තමන්ගේ හිත දිහා මොනවාද කරන්නේ කියලා. බලන්න මේ මොහොතේ හිත මොනවද කරන්නේ කියලා.
බාහිරෙන් අරමුණු ගන්නනේ.
අරමුණු ගන්න. ඔය බේර සත්‍යයක් එහෙම අහගෙන ඉන්නවා නේද?
බාහිර අරමුණක්.
නේද? නැවත හිත කරන වැඩේ. හිත දිහා බලන්න කියපුවම බලන්නේ හිත දැනගන්නේ මොනවද කියලා බලවා ඉන්නේ. ඒකයි හිත දිහා බලනවා. මේ මොහොතේ හිතන්නේ මොනවද? දැන් හොම් බලනකොට පළවෙනි දේ තමයි සද්ද ටික ඇහෙන්නේ. නේද? මෙච්චර වෙලා අහගෙන හිටියේ නැහැ නේද? දැන් ඇහෙනවා සද්ද. ඒකට ඒ සද්ද වලට හිත හැදෙනවා සද්ද අහනවා කියන්නේ. නේද? දැන් බලන්න ඔය සද්දයක් ඇහෙනකොට අපි ඒකට තේරුමක් දෙනව නේද හිත ඇතුලේ? මේ සත්‍ය මේ ඇහෙන්නේ මේක මේ ඇහෙන්නේ මේක මේ ඇහෙන්නේ මේක කියලා තේරුමක් දෙනව නේ. කුලවන්ද ඒක අඳුරගන්න. ඇහෙන හැම සද්දයක දේර සද්ද වෙන්න පුළුවන්. කුරුල්ල කෑ ගන්නවා වෙන්න පුළුවන්. ලේනෙක් කෑ ගන්නවා වෙන්න පුළුවන්. බලන්න මේ ඇහෙන හැම සද්දෙකම අපි තේරුමක් දෙනව නේද? තේරුමක් කියන්නේ මොකක්ද? තේරුම කියන්නේ අපි ලෝකෙට අයිති දෙයකට අනෝ මේ සද්දේ මේක, මේ සද්දේ මේකට අයිති, මේ සද්දේ මේකෙන්, මේ සද්දේ මේකෙන් කියලා ලෝකෙ තියෙන දේවල් අඳුර ගන්නවා නේද? බෙර සද්දේ කියනකොට අරහේ බෙර ගහනවා කියන එක අඳුර ගන්නවා. ලෝකෙට අයිති දෙයක් අඳුර ගන්නවා. ලේනෙක් කෑ ගහනවා කියනකොට ලේනෙක්ව ලේනා ලෝකෙට අයිති නේද? බලන්න ඔය ඇහෙන හැම සද්දෙන්ම අපි දැනුවත් වෙලා තියෙන්නේ සද්දයක්ද රූපයක්ද? දැන් හැම ඇහෙන හැම සද්දෙන්ම දැන් නුවණින් හිතන්න තමන් දැනුවත් වෙලා තියෙන්නේ මොකක් ගැනද? රූපයක් ගැන නේද? ලෝකෙට ඇවිත් රූපයක් ගැන. නේද? දැන් සද්දයක් ඇහෙනවා කියන්නේ කණෙන් සද්ද සංඥාවක් ගන්නවා විතරයි නේද? මෙන්න මේ වගේ සද්ද සංඥාවක්. ඒ එක එක සද්දෙට අදාළ සංඥා, සද්ද සංඥා. එක සද්දයක් අනිත් සද්දෙන් වෙන් කරගන්න පුළුවන් නේද? ඒ වෙන් කරන්නේ ඒවට ආවේනික සංඥාව. ඔක්කොම සද්ද තමයි. එවනට එක එක සද්ද අපි වෙන් කරගන්න ඒ සද්ද සංඥා. හරි? ඒ ශබ්දෙට ආවේනික සංඥාවක් තියෙනවා. ඒ ඒ ටික වෙන් කරලා දෙන එක තමයි මේ කනට කරන්න පුළුවන්. නේද? බේර සද්දෙයි, ලේනගේ සද්දෙයි, මං කතා කරන සද්දෙයි ඔක්කොම සද්ද නේද? සද්ද කියලා එක ගොඩකටද දාන්නේ නැත්නම් වෙන් කරගෙන?
වෙන් කරගෙන
මේ වෙන් කිරීමේ හැකියාව තියෙනවා කනට. නේද? එක එක සද්ද වෙන් කරලා දෙන සද්ද සංඥා කියන්නේ ඕකට. නේද? එක සද්දයක් තව සද්දකින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නේද කණෙන් ඇහෙනකොට? නැත්තම් ඔක්කොම සද්ද එකයි. මහ ගෝසාවක් විතරයි නේද?
කනට
කරන්න පුළුවන් එච්චරයි. සද්ද ටික වෙන් කරලා දෙනවා එකකින් එකක්.
ඒ කියන්නේ
සද්ද සංඥාවක් කරන් දෙන එක විතරයි කනට කරන්න
පුළුවන්. ඒක කරන්නේ මනසින් නේද?
එතකොට අපි ඔය සද්ද සංඥා ගොඩට එක එක සංඥාවට අපි මොකද කරන්නේ?
ලං කරනවා.
රූපයක් සම්බන්ධ කරනවා. මේක මේකෙන් එන සද්ද. මේක මේකෙන් එන සද්ද. මේක බෙරෙන් එන සද්ද. මේක ලේනකින් එන සද්ද. මේක පෑන් එකෙන් එන සද්ද. දැන් මොකද කරන්නේ? ලෝකෙට අයිති දෙයකට සම්බන්ධ කරනවා. නේද? දැන් අහගෙන හිටියාම හැම සද්දෙටම මොකක් හරි තියෙනවා ලෝකෙට අයිති දෙයක්. එහෙම නැතුව පුළුවන්ද ලෝකෙට අයිති දෙයක් සම්බන්ධ නොකර සද්දයක් අහගෙන ඉන්න පුළුවන්? බලන්න පොඩ්ඩ අහගෙන ඉන්න. මේ සද්දෙ මේකයි කියන්නේ නැතුව සද්දයක් ඇහෙනවා කියලා විතරක් අහගෙන ඉන්න පුළුවන්. බලන්න ටික අහගෙන ඉන්න. මුකුත් කරන්නේ නැතුව නිකන් අහගෙන ඉන්න ඇහෙන දේව. මේ මේකයි කියලා අපි හිතන්නේ නැතුව සත්‍යයක් විතරයි කියලා පුළුවන් ද නවත්තන්න බැ? නේද? මේ එකටම මේ සද්දේ කියලා ලෝකෙට අයිති දෙයකට සම්බන්ධ කරනවා.
ඒ සද්දේ ඈත් වෙන්න අපිට කියන්න බෑනේ. ඒක වෙන්නේ නිකන් සද්දයක් විතරයි. ඒක හරියට
මොන සද්දෙද කියන්නේ නැතුව ඇහෙන සද්දයක් තියෙනවා.
ඈත් වෙන්න වෙන සද්දයක් හැමවල නිකන්.
ඔව් කොයි සද්දෙද කියලා කියන්න බලන්න. තමන්ට ඇහෙන ඕනම සද්දයක් ළඟ වෙන්න පුළුවන්, ඈත වෙන්න පුළුවන්, කොහෙන් හරි සද්දය ඇහෙනවනේ. අපි ඔය සද්දෙට රූපයක් දානවා. ඒක ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්, දුර තියෙන රූපයක් වෙන්න පුළුවන්. සද්දෙට අදාළ රූපයක් සම්බන්ධ කරලා ඉවරයි. දැන් මේ සද්දේ ගැනද කතා කරන්නේ, රූපය ගැනද? අර බෙරේ ඈත තියනවද මෙතන තියනවද? ඒ බෙරේද ළඟ ඈත තියෙන්නේ සද්දේ? බෙර සත්‍යන්නේ ඇන්නේ. දැන් අපි සත්‍ය ඈත තියනවා කියනවද බෙරේ ඈත තියනවද? බෙරේ ඈත තියනවා.
වෙන
සද්දේ නිසා දැනගත්තු රූපේ කොහෙද තියෙන්නේ කියලා ඔය කතා කරන්නේ. අපි ඇහුනේ සද්ද සංඥාව නේද? දැන් සද්ද සංඥාව කොයි හරියද තියෙන්නේ? කන වැඩ කරන තැනනේ සද්ද සංඥාව. ඒක ඈත තියෙන්න බෑ. ඈත තියෙනවා නම් කොහොමද මේ කණෙන් අහන්නේ? සද්දේ කොතනද තිබුණේ? සද්දයක් තියෙනවා නම් මේ කණේ වැදුරින්දනේ දැනගත්තේ නේද? කම්බරේ කම්පණයේ උණ හින්දා තමයි පද්දයක් තියෙනවා කියලා දැනගත්තේ. ඕක ඉතින් දුර තියෙනවා කියන්න පුළුවන්. අපි දුර තියෙනවා කියන්නේ මොකද්ද? මේ සද්ද සංඥාවට සම්බන්ධ කරපු රූපය. මේ සද්දේ මෙන්න මේ රූපේ. මේ ලේනගේ සද්දේ ලේන කොහෙද ඉන්නේ? ඈ. සද්ද සංඥාව කොහෙද තිබුණේ? කනින්නේ ඇහුවේ. සෝතායතනේ වැඩ කරපු හින්දානේ සද්ද සංඥාවක් තියෙනවා කියලා දැනගත්තා. නේද? සෝතායතනේ වැඩ කරා නම් එතන සෝතායතනේ තියෙන තැන තමයි සද්ද සංඥාව ඇති වෙන්නේ. හිත දැනගත්තේ මෙහෙම සත්‍යයක් තියෙනවා කියලා. මේ තැන වශයෙන් ගත්තා. වැඩේ තියෙන්නේ ඒත් අපි මේ සද්ද ගැන නෙමෙයි හිතන්නේ. සද්දය නිසා අපි දැනගත්තු රූපය. සද්ද සංඥාව තමයි අහලා තියෙන්නේ. කන අරන් දීලා තියෙන්නේ සද්ද සංඥාව. හිත දැනගෙන තියෙන්නේ ඒකට අදාළ රූපයක් ගැන. ඒ රූපේ කොහෙද තියෙන්නේ? ඒ රූපේ නම් එක්ක දුර තියෙනවා නැත්නම් ළඟ තියෙනවා. ඈත තියෙන රූප ළඟ තියෙනවා. නැත්නම් සියුම් රූප ඕලාරික ඝන රූප වෙනවා. ඒ රූපේ ගැන ඉතින් අපිට කතා කරන්න. නේද? අපි කැමති ප්‍රණීත රූප. අකමැති. කැමති නැති රූප. ප්‍රණීත අප්‍රණීත. නේද? දැන් ඔය සද්දේද රූපේද? සද්දේ නිසා දැනුවත් වුණ රූපය ගැන නේද මේ කතා කරන්නේ? රූපය කියන්නේ ලෝකෙට අයිති දේ ගැන. ඒක දුර තියනවා වෙන්න පුළුවන් ළඟ තියනවා වෙන්න පුළුවන්. නේද? සියුම් වෙන්න පුළුවන් රළු ඝන වෙන්න පුළුවන්. අපි කැමති ප්‍රණීත වෙන්න පුළුවන් අප්‍රණීත වෙන්න පුළුවන්. නේද? ඒ රූපේ දැන් කොහෙද තියෙන්නේ? අපි අත්දකින්න කලින් තිබුණාද? අනාගතයේ ඒ රූපේ තියෙනවද? අතීත රූප, වර්තමාන රූප, අනාගත. එහෙම රූප ගැනත් කතා කරන්න පුළුවන් නේද? දැන් අපි බෙරයක් ගැන දැනගත්තා. ඒ සද්දේ ඇහෙනකොට බෙරේ තිබුණා නේද? ඒ වෙලාවේ වර්තමාන. අපි ගිහින් බලන්න ඕන දැන් ඔබ බෙරේ ඔතන තියනවද කියලා. අනාගතේ නේ. ඉස්සරහට. ඔය බෙරේ ගහන්න කලිනුත් ඔතන බෙරයක් තියෙන්නේ. ඒ මොකක්ද? අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. කවමනාද රූප තියෙන්නේ? එකලස් ආකාරයක් තියෙනවා නේද? ළඟ රූප, දුර රූප, සියුම් රූප, ඕලාරික රූප, කැමැති රූප, අකමැති රූප, ප්‍රණීත අප්‍රණීත.
කැමැති රූප.
ඔව් ඒක තමයි කියන්නේ. කයක් කිව්වා. ඔව් අජ්‍යත් රූප බහිද්ද රූප. දැන් බෙරේ අධ්‍යාත්මික රූපයක්ද බහිද්ද රූපයක්ද? බාහිර රූපයක්. එළියේ තියෙන රූපයක් නේ. බෙරේට මම කියලා කියන්නේ මගේ කියන්න පුළුවන් බාහිරයි. නේ. එළියේ අජ්‍යත් අධ්‍යාත්මනේ බහිද්ද. ඒ බෙරේ සද්දේ අහපු කන අජ්‍යත්තද බහිද්ද? අභ්‍යන්තරේද බාහිරේද තියෙන්නේ? කන තියෙන්නේ.
කන
අභ්‍යන්තරේ බාහිර. බෙරේ බාහිර. කන අභ්‍යන්තර.
කන වෙලාවේ
අභ්‍යන්තර. කන වෙලාවේ අභ්‍යන්තර. ඊට පස්සේ බාහිර. කොහොම හරි අභ්‍යන්තර හෝ බාහිර හෝ කියලා හිතන්න රූපයක් තියෙනවා. එකයි මට වැදගත් වෙන්නේ. අභ්‍යන්තරද බාහිරද කියන එකවත්, අතීතද වර්තමාන අනාගත කියන එකවත්, දුරද ළඟද නැත්නම් සියුම්ද රළුද නැත්නම් කන්නති අකම්ප්‍රණීතද නැත්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඕවා ඔක්කොම කතා කරන්න රූපයක් තියෙනවා. රූපයක් නේද අපි ඔය 11 ආකාරයට දාන්නේ. බෙරයක් කියලා ඉලයක් පැනෙවුවොත් ඕක ඔය 11 ආකාරයෙන් ඕන එකකට පණනවා. ඒක අභ්‍යන්තර එකක්ද බාහිරයි? දුර තියෙන එකක්ද ළඟ තියෙන එකක්ද? අපි කැමති දෙයක්ද අකමැති දෙයක්ද? නේද? ඔය සේරම පණවන්න පුළුවන් රූපයක් තිබුණොත් නේද ඔහොම කතා කරන්න පුළුවන්. මේ බෙරේ අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත්. රූපයක් තිබුණොත් නේද ඔහොම 11 ආකාරයක් ගැන කතා කරන්න පුළුවන්. හරි? දැන් මේ රූපේ කොහෙන්ද ආවේ? තමන්ගේ විඥාණයට ආපු හින්දානේ ඔක ගැන කතා කරන්නේ. නේද? අපේ හිත දැනගත්තු හින්දානේ ඔක ගැන කතා කරන්නේ. දැන් මේ රූපේ කොහෙන්ද අපේ හිතට ආවේ?
මේ අපි කල්ලි මේ
සද්දේ ඇහෙන ඇහුණට පස්සේ නේද ආවේ? සද්ද සංඥාව කණෙන් සද්ද සංඥාවක් කරන් දීලා ඒකට අපි සම්බන්ධ කළා රූපය. ලෝකෙට ආйти රූපය. මේ සද්දේ ඇහෙන්නේ මේ රූපේ. මේ සද්දේ ඇහෙන්නේ බෙරෙන්. මේ සද්දේ ඇහෙන්නේ ලේනගේ. දැන් බෙරේ හරි ලේන හරි සද්දේ ඇහුණ හින්දා නේද අපේ ලෝකෙට ආවි? ඔය සද්දේ ඇහුම් නැත්නම් අපේ ලෝකෙ දියේද? බෙරයක් ලේනෙක්. ඒක තමයි. දැන් ඒ බාර ගත්තේ මොකක් හින්දාද? සද්දයක් ඇහුණ හින්දා නේද? සද්දයක් ඇහුම් නැත්නම් එහෙම දෙයක් තියනවා කියලා දැනගනීද? පණවයිද? නැහැ. සද්ද සංඥාව ඇතිුම් නැත්නම් එදී හැරි කොහේ හැරි රූපයක් තියෙනවා කියන අදහසක් එයිද? නැහැ. ආයතනයක්, ඒ කියන්නේ දැන් සද්දේ ඇහුනේ ආයතනයක් ඉපදුනානේ. සෝත ආයතනෙ ඉපදුනා. කණෙන් ශබ්දේ ඇහුණා. කණෙන් ශබ්දේ ඇහුණ හින්දා නේද අපි රූපයක් තියෙනවා කියලා දැනුවත් වුනේ. ඒ ශබ්ද සංඥාවට අදාළ රූපේ. ඒ දැනුවත් තුන රූපේ අර ඕන ආකාරයකට දාගන්න පුළුවන්. ඒ ඕන ආකාරයකට දාගන්නවා කියන්නේ ලෝකේ තියනවා කියලා පිළිගන්න. මොනවාද ඕන ආකාරකේ 11 ආකාරයක් තියෙනවා. අතීත රූප වෙන්න පුළුවන්, වර්තමාන රූප වෙන්න පුළුවන්, අනාගත රූප වෙන්න පුළුවන්. දැන් බෙරේ ගැන හිතන්න. ඔය බෙරේ සද්ද ඇහෙන්න කලිනුත් තිබුණා. කියන්නේ අතීත බෙරයක් ගැන දැන් කතා කරනවා නේද? සද්දය ඇහෙනකොට ওই බෙරේ තමයි ගහන්නේ. අනේ වර්තමානයේ බෙරේ තියෙන. ඈ අපි ගිහින් බැලුවොත් මෙන්න මේ වගේ බෙරයක් ඔතන දකින්න පුළුවන්. ඒ අනාගත බෙරයක්. පැහැදිලිද? අතීත බෙරයක් ගැනත් අපිට කතා කරන්න පුළුවන්, වර්තමාන බෙරයක් ගැනත් කතා කරන්න පුළුවන්, අනාගත බෙරයක් ගැනත් කතා කරන්න. ඔකර කියනවා බෙරේට පැවැත්මක් දීලා නැහැ. අතීතෙත් තියෙන දැනුත් තියෙන අනාගතෙත් තියෙන. ඒක නේ පැහැදෙනවා නේ. ඈ ඒ බෙරේ දුරද තියෙන්නේ ළඟද තියෙන්නේ? එහෙම කතා කරන්නත් පුළුවන් නේ. දුර තියෙනවා කියලා. ඒ බෙරේ අභ්‍යන්තරද බාහිරද? අජ්ජත්තද බහිද්ද? බාහිරයි, එළියේ තියෙන්නේ. ඈ අපට සාපේක්ෂව බාහිරයි, එළියේ තියෙන්නේ. බහිද්ද රූපය. ඈ එතන දුර හෝ ළඟ වෙන්න පුළුවන්, අභ්‍යන්තර හෝ බාහිර වෙන්න පුළුවන්. ඒ අපි කැමතිද අකමැතිද කියන ගැති. ඈ ඒ දෙකෙන් එකකටත් දාන්න පුළුවන් නේද? ඒ රූපේ. ඊළඟට අනිත් එක මොකද්ද? සියුම්ද රළුද? මේක ඇල්ලුවොත් අහුවෙන එකක්ද නැත්නම් එහෙම අතට දැනෙන්නේ නැති එකක්ද? අහුවෙන. රළු. ගතිය වැඩි නේද? පටවි ගතිය වැඩි. මොනවෙනි හැරි හදිච්චා තබ ගතියක් තියෙනවා. එහෙම රූපය. දැන් ওই රූපේ අපිට 11 ආකාරයකින් කතා කරන්න පුළුවන්. නේද? දැන් ඒ රූපයක් තියෙන හින්ද නේද ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒක ගැන හිතන්න පුළුවන්. ඒක ගැන ක්‍රියා කරන්න පුළුවන්. නේද? දැන් තව කෙනෙකුට ඕනනම් ඒක බෙරේ ගැන කියන්න පුළුවන්. නේද? ඇයි අපි දැන් පිළිගන්නවා මෙහෙම රූපයක් තියෙනවා බෙරයක් කියලා අපි ඒකට නමක් දෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ රූපයක් කියන අදහස හිතේ තියෙනවා නේද? හිතට බේරා මේ මෙන්න මේකට තමයි මම මේ බෙරේ කියලා නමක් දෙන්නේ. නේද? හිතට බේරා. ඒ හිත දැනගන්න රූප ස්වභාවයක් තියෙනවා. එළියේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක් ගැන තමයි දැන් මම කතා කරන්න කියන අදහස තියෙනවා නේද? දැන් ලේන ගැන කතා කරනකොට ඒ බෙරේ නෙමෙයි ලේනට ඒ රූපෙට තියෙන අදහස් ටික තමයි ඒක. හිතට පේන රූපය. දැන් ඒ රූප දෙකම අපි අපේ හිත දැනගත්තේ මොකක් හින්ද? සද්දයෙන්. නෝකයි තේරුම් ගන්න. සද්ද සංඥාව උදව් කරගෙන දැනුවත් තුන. හිත බාරගත්තු රූපය. හෙත් දැන් බලන්න අපිට ඇහෙන හැම ශබ්ද සංඥාවටම අපි ඔහොම රූපයක් දාගන්නව නේද? මේ මේ ශබ්ද මේ ශබ්ද කියලා මේ ශබ්ද කියන්නේ ඒකට අදාළ රූපේ ගැන මේ හිතන්නේ. නේද? ලෝකෙට අයිති ලෝකේ ගැන නේද දැන් හිතන්නේ? ශබ්ද වලින් හදන ලෝකයක්. නැත්තම් ලෝකෙට අයිති රූප ගොඩක් තියෙන හැම ශබ්දෙම හදන ලෝකෙට අයිති රූපයක් තියෙන. නේද? දැන් බලන්න ඒ රූපේ අපිට ඕනනම් තව ආයතනකින් අත්දකින්න බැයිද? පුළුවන් කියන අදහසේ ඉඳන් නේද හිතන්නේ? දැන් බෙරයක් තියනවා කියලා හිතුවොත් ඕක ඇල්ලුවොත් මේ වගේ අහුවෙයි කියන අදහස තියෙනවනේ. ඕක දැක්කොත් මේ වගේ පෙනෙයි අදහස තියෙනවනේ. දැන් ලේනෙක් ඉන්නවා කියලා මේ ලේන දැක්කොත් මේ වගේ රූපයක් ඇහැට නේද? යුගේ සද්දය ඇහුවොත් මේ වගේ ඇහෙයි. ගඳක් සුගඳක් නම් මේ වගේ ගතියක් අත්දකින්න පුළුවන් නේද? දැන් බලන්න ආයතන හයෙන්ම ඒ රූපේ නැවත අත්දැකීමේ හැකියාවක් තියෙනවා. ඒ අත්දැකීම අඩු වැඩි වෙන්න පුළුවන් ඒ රූපය ගැන එන අදහස් අනුව. නේද? අපේ හිතේ ඒ රූපේ ගැන තියෙන අදහස් අනුව කොයි ආයතනෙන්ද මේ රූපේ හොඳට අත්දකින්න පුළුවන්? ඇහෙන් දැකලාද, කනෙන් අහලාද, ගඳ සුවඳෙන්ද, රසෙන්ද, ස්පර්ශ කරලාද, නැත්නම් ඒක ගැන හිතලා විතරද දැනගන්න පුළුවන් කියන අදහසක් තියෙනවා නේද? දැන් එහෙම අදහසක් තියෙනවා කියන්නේ තව ආයතනයක් උපද්ද වීමේ හැකියාව තියෙනවා. ආයතනයක් උපද්ද වීමේ හැකියාව තියෙනවා. මොකටද? ඒ රූපේ අත්දකින්න. නේද? ආයතනයක් උපද්දනවා කියන්නේ ඒ ආයතනට අදාළ පස්සයක් උපද්දනවා. පස්සේ කියන්නේ මොකද්ද? ඒ ආයතනයක් වැඩ කරනකොට තියෙන ඕන ಜಾති තුනක් තියෙනවා. ආයතනයයි ඒකට අරමුණු වෙන දෙයි විඥානයි. ආයතන කියන්නේ ඇහෙනම් අපි ඇහෙන් දකින්න පුළුවන් දෙයක් කියලා හිතුවොත් ඒ දකින මොහොතේදී එතකොට දකින්න පුළුවන් ඇහක් තියෙන ඕන, ඇහැට අරමුණු වෙන රූපයක් තියෙන ඕන, විඥානයක් පහළ වෙනවා. ඔකට කියන අපි චක්කු සම්පස්සේ ඇහ නිසා ඇති වෙන පස්සේ. ශබ්දයක් නම් ආයේ අහන්න නම් කනක් තියෙන්න ඕන, ශබ්දයක් තියෙන්න ඕන, ඒක දැනගන්න විඥානයක් පහළ වෙන්න ඕන, සෝත විඥානය. ඒකට කියනවා සෝත සම්පස්සය. අපි හිතමු ඒ ගිහිල්ලා ඔකේ ගඳ සුවඳ බැලුවොත් මේ වගේ දැනේ කියලා අදහසක් එනවා. ඈ එතකොට ඒ අත්දැකීමේදී මොනවද ඇති වෙන්නේ? නාසයයි ගඳ සුවඳයි ඒ ගැන දැනගන්න විඥාන, ගාහන විඥාන. ඒකට කියනවා ගාහන සම්පස්සේ. ඊළඟට රසක් දැනෙන දෙයක් කියලා හිතමු. ඈ එතකොට අපිට හිතෙනවා ඕකේ රස බැලුවොත් නම් මෙන්න මෙහෙම රසක් දැනේ. දැන් හිතන්න මොනවා හරි සමහරවිට සද්දයක් ඇහිලා අපිට කෑමක් ගැන අදහසක් එන්න පුළුවන්. පපඩමක් කනවා එහෙම. පොඩි වෙනවා. නේද? කොකිස්. රස ගාලා ඇහෙනකොට දැන් හිතට එනවා අන්න කොකිස්. නැ පපඩ. දැන් අනිත් පැත්තට එනවා ඕක කෑවොත් මෙන්න මේ වගේ රසක් අත්විඳින්න පුළුවන්. එතකොට දැන් දිවක් විපැද්දවීමේ හැකියාව නේද මේ තියෙන්නේ? දිවක් උපදිනවා කියන්නේ ජීවහා සංපස්සය. දිවයි රසයි විඥාණය. මේකට කියන අපි දිව නිසා ඇති වෙන සංපස්සේ ජීවහා සංපස්සේ. ඒ ජීවහා සංපස්සයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට හිතෙනවා මේ මේක ස්පර්ශ කළොත් මෙන්න මේ වගේ දැනේ. දැන් බෙරේ ගිහින් ඇල්ලුවොත් තට්ටු කළොත් නේද? මේ වගේ ගතියක් දැනේ. කයයි පොට්ටබ්බයයි විඥානය. මොන විඥානයද? කාය විඥානය. ඒ තුන එකතු වෙන ගතියට කියනවා කාය සංපස්සේ. එතකොට කාය සංපස්සේ. ඕක ගැන ආයතරයක් හිතුවොත් බෙරේ ගැන මනසයි ධම්මාරම්මනි මනෝවිඤ්ඤාණය මනෝ සංපස්සේ
එක හිතෙන් දාන.
දැන් බලන්න අපිට සද්දයක් ඇහිලා අපි ඒක බෙරේ බෙරේක සද්දයක් කියලා දැනගත්තා කියලා ඉන්නේ. ඒ බෙරේ නිසා ආයේ ආයතනයක් ඉපදීමේ හැකියාව තියෙනවා. පස්සයක් ඉපදීමේ හැකියාවක් හේතු ටිකක් තමයි හටගෙන තියෙන්නේ. ආයෙ සංපස්සයක් උපදන්න හේතු ටික සකස් වෙලා තියෙනවා. උපද්දවන්න හේතු වලට කියනවා සමුදය කියලා. නේද? යම් කිසි දෙයක් උපද්දන්න තියෙන හේතු වලට කියනවා සමුදය කියලා. එතකොට මොන සමුදයක්ද මේ හටගෙන තියෙන්නේ? මොකක් උපදන්න පුළුවන් කමද්ද දැන් ආවේ? ආයතනයක් නැත්නම් පස්සයක්. ආයතන සමුදය කිව්වත් හරි පස්ස සමුදය කිව්වත් හරි නේද? ආයතනයක් උපදන්න හරි ස්පර්ශයක් උපදන්න හරි හැකියාවක් නේද ඔය හටගෙන තියෙන්නේ? පස්ස සමුදයක් නැත්නම් ආයතන සමුදයක් නේද? මොකද්ද මේ සමුදේ? ආයතනයක් හරි ස්පර්ශයක් හරි හටගන්න හේතු ටික. මොකද්ද හේතුව? අපි ඒ බෙරය කියලා එළිය තියනවායි කියලා දැනගත්තු දේ. නේද? බෙරයක් තියනවා කියලා දැනගත්තු හින්දානේ ඒක දිහා බලන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. නේද? බෙරයක් කියලා දැනගත්තු දේ ආයේ ආයතනයක් උපදන්න හේතු වෙනවා. එනතා ආයේ පස්සයක් ඇති කරන්න හේතු වෙනවා. ආයතන සමුදය කිව්වත් පස්ස සමුදය කිව්වත් ඒ සමුදය නේද දැන් හටගෙන තියෙන්නේ. දැන් බලන්න ඔන්න සමුදය හටගත්තා. තේරුණා? සමුදය කියන්නේ මොකද්ද? තව දෙයක් උපද්දන්න තියෙන හේතුව. උපද්දන දේ අනුව ඒකේ සමුදය. දැන් අපි පස්සයක් නම් උපද්දන්න හේතු ටික සකස්ුනේ පස්ස සමුදය. ආයතනයක් උපද්දන්න හේතු නම් සකස්ුනේ ආයතන සමුදය. දුක නම් උපද්දන්න හේතු වෙන්නේ දුක්ඛ සමුදය කියලා කියනවා නේ. ආයි ලෝකයක් උපද්දන්න හේතු ටික සකස් වුණා නම් ලෝක සමුදය කියලා කියනවා.
වේදනාවක් උපද්දන්න
කලින් නෝ වේදනාවක් උපද්දන්න හේතු ටික නම් වේදනා සමුදය. දැන් ආයි ආයතනයක් උපද්දනකොට වේදනාවක් උපදිනවා නේ ඒ පස්සේට අදා. ඒතර වේදනා සමුදයකුත් තියෙනවා. ආයතන සමුදයකුත් තියෙනවා. ස්පර්ශ සමුදේ තියෙනවා නේද? මොකක්ද මේ සමුදේ කිව්වේ? බෙරේ නේ? අර එළියේ තියෙනවා කියලා හිතපු බෙරේ. එහෙම නැත්නම් අර එළියේ ඉන්නවා කියලා හිතන ලේන. ඔය සමුදයක් නේද හටගෙන තියෙන්නේ? පේනවද? ඒක පස්ස සමුදය වෙන්නත් පුළුවන්, ආයතන සමුදය වෙන්නත් පුළුවන්, වේදනා සමුදය වෙන්නත් පුළුවන්, තණ්හා සමුදය වෙන්නත් පුළුවන්, උපාදාන වෙන්නත් පුළුවන්, දුක හටගන්නත් පුළුවන්. දැන් මේ ආයතනයක් උපදිනවා කියන්නේ එතන ආයේ පංච උපාදානස්කන්ධයක් උපදිනව නේද? ආයතනයක් වැඩ කරනකොට ඔයගොල්ලෝ දන්නව නේද එතන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ උපදිනවා කියලා. ආයතනයක් උපදින්න පුළුවන්ද මේ පහ නැතුව? බැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ආයතනයක් උපදිනවා කියනකොට නැත්නම් පස්සයක් උපදිනවා කියනකොට ওই පංච උපාදානස්කන්ධයක්ම නේද හටගන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම හට ගන්නවා. එකක් හටගෙන නවතින්න පුළුවන්ද? බැහැ. හට ගන්නකොට ওই පහම හට ගන්නවා. පැහැදිලිද? පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන්නේ දුකක් හට ගන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඈ? බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නේද? කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. ඒ දුකක් පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන්නේ දුක නම් දුකක් හට ගන්න හේතු ටික නේද දැන් සකස් වුනේ. ආයේ ආයතනයක් හට ගන්නවා නැත්නම් සමුදය මේ පස්සයක් හට ගන්න. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගන්න. ඒකට දෙන තව නමක් තමයි දුක. දුකක් හට ගන්න. දැන් දුකක් හටගන්න හේතු ටික නේද දැන් සමුදය නේද සකස් උනේ. මොකද්ද සමුදය? දෙලේ නැත්තම් ලේන. කෙටියෙන් කිව්වොත් ලෝකෙට අයිති දේ. අපි ලෝකෙට අයිති දෙයක් පැනෙව්වනේ, බාරගත්තනේ නේද? රූපයක්. ඒ ඕනම රූපයක් කියන්නේ දැන් පේනවද? පස්ස සමුදයක්, ආයතන සමුදයක්, දුක්ක සමුදයක්, ලෝක සමුදයක්. ඔය ටික පේනවද? තව ඒවා හටගන්න හේතු ටිකක් නේද මේ සකස් කරේ. ඒකයි සමුදයක්
කියන්නේ.
දැන් මේ කියන අන්තේ මොකද්ද දැන්? සමුදයක් හටගත්තා කියන එක පේනවද? පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න. සමුදයක් හටගත්තා කියන එක පේනවද? සමුදයක් කියන්නේ මොකද්ද? තව දෙයක් ඒ හටගන්න හේතු ටික සකස් වුණා. මොනව හටගන්නද කියන එකෙන් මොනව සඳහා සමුදයක්ද? පස්සයක් හටගන්න හේතු ටික නම් සකස් වුණේ පස්ස සමුදය. ආයතන හටගන්න හේතු නම් සකස් වුණේ ආයතන සමුදය. නේද? පංච උපාදානස්කන්ධයක් හටගන්න හේතු ටික නම් ඒකට සමුදයක්. ඒකට අපි දුක කියලා නමක් දෙනවනම් මේ දුක හටගන්න සමුදයක් මේ හටගත්තේ. නේද? නැත්තම් ලෝකයක් හටගන්න හේතු ටිකක් මේ රූපයක් හටගන්න හේතු. තව විදිහකට එතකොට ඒ සමුදය සකස් වුණා කියන්නේ ඔන්න දැන් ලෝකෙට අයිති දෙයක් අපි තියනවා කියලා දැඩිව විශ්වාස කළා, බාරගත්තා. නේද? දැන් බෙරයක් තියනවා කියලා බාර ගැනීම තුල නේද? පුළුවන්කම තියනවා තව ආයතනයක් සකස් කරන්න. ඒක අත්දකින්න අපිට ආයතනයක් උපදින්න පුළුවන්. හරි? එතකොට ඒ ආයතනයක් උපදින්න පුළුවන් අර බෙරේ අපි බාර ගන්නවා අර 11 ආකාරයෙන් ඕන විදිහට. මෙලේ අතීතයේ තියෙන එකක් නම් ඒක මතක් කරන්න පුළුවන්. වර්තමානයේ නම් ඒක ගැන හිතන්න පුළුවන්. අනාගතේ නම් ඒක ගැන හිතන්න කියවෙනකොට මේ අත්දකින්න අපිට වෙන ආයතනයකින් ඒක අත්දකින්න පුළුවන්. අනාගතේ වෙරේ තියනවා නම් අපිට ගිහිල්ලා බලන්න පුළුවන්, ගහන්න පුළුවන්. ඒකේ සත්‍ය අහන්න පුළුවන්. නේද? ඒ ආයතනය ඒ රූපය අපේ ඕන ආයතනකින් අත්දැකීමේ හැකියාවක් තියෙනවා. ඒ රූපය ගැන නැවත දැනගන්න අපට ආයතනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආයතනයක් ඉපදීමේ හැකියාවක්. ආයතන සමුදයක් තමයි මේ දැන් දැනුවත් වෙලා තියෙන්නේ. හටගෙන තියෙන්නේ. නේද? පැහැදිලිද මේ කියන දේ? ඒක පැහැදිලි නැත්නම් අහන්න.
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආ දැන් අපි රූපය ගැන කතා කරනවා. ඒක අපි බාහිර
රූප ගැන කතා කරනවා. නැහැ, ඕනනම් බාහිර රූප. අර 11 ආකාරයෙන් ඕන එකකට දාන්න පුළුවන්. දැන් පෙනහල්ලේ සමගතියක් කියලා දැනගත්තේ කොහොමද? දැන් මේ කියන්නේ පෙනහල්ලේ සමගතියක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? සද්දයක් හින්දා. සද්දේ ඇහිලා දැනුවත් වුණා. සෙම තියනවා පෙනහල්ලේ.
ස්ටෙතොස්කෝප් එකේ නෝ කියන.
දැන් ඔන්න සෙම කියන එක බලන්න. දැන් සද්දේ නිසා පනෝපු දෙයක්. ශබ්දේ නිසානේ අපි දැනවත් උනේ. සෙම කියලා જાතියක් වෙනහල්ලි තියෙන. හරි? දැන් ඔන්න ලෝකෙට අයිති දෙය පැනෙවුවා. සෙම. ඒක රූපයක්ද නැද්ද? රූපයක්. ලෝකෙට අයිති රූපයක් දැන් බාරගත්තා. බාරගත්තා නේද? බාරගත්තා කියන්නේ දැන් ඌක ගැන ආයේ අත්දකින්න අපිට ආයතනයක් දෙපැද්දීමේ හැකියාව තියනවද නැද්ද? තියෙනවා. ඒක උදව් කරගෙන අපිට ඕනනම් ඌක ගැන ආයේ හිතන්න පුළුවන්. ඔව් ආයේ ඕනනම් ඒකේ සද්දේ ආයේ අහලා බලන්න පුළුවන්. ඌක චෙක් කරන්න මොකක් හරි විදිහක් හොයාගන්න පුළුවන්. හොයාගන්නේ ආයතනය. ඒ කියන්නේ ආයතනයක් ඉපැද්දීමේ හැකියාව නේද මේ? මොන බලන්න දැන් ආයතන සමුදයක් හටගත්තා ඒ සෙම කියලා ලෝකෙට අයිති දෙය දැනගන්න මට්ටම තුල ඒක බාර ගන්න මට්ටම තුල තව ආයතනයක් ඉපැද්දීමේ හැකියාවක් ඒ කියන්නේ සමුදයක් හටගත්තා තව විදිහට කිව්වොත් පස්සයක් හට ගැනීම හැකියාවක් කියන්නේ පස්ස සමුදේ නේද? දැන් බලන්න මේ රූපය ගැන දැනුවත් වුණා කියන්නේ රූපය පිළිගත්තා කියන්නේ එහෙම නැත්නම් රූපය බාරගත්තා කියන්නේ තව ආයතනයක් හරි පස්සයක් හරි පංච උපාදානස්කන්ධයක් හරි හටගැනීමේ හැකියාවක් හේතු ටිකක් තමයි මේ සකස් කරන්නේ. සමුදයක් සකස් කරන්නේ. පැහැදිලිද? නාම රූප දෙකම තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ රූප ගතියක් තියෙනවා ඒ රූපයට සම්බන්ධ නාම ධර්ම ටික. නාම ධර්ම කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා ওই ටික ඔක්කොම තියෙනවා. ලේනා කියලා දැන ගැනීම තුල. බෙරය කියලා දැන ගැනීම තුල ඔය ඕන ඕක පටිච්ච සම්පදායක දාගන්නේ. නාම රූපේ තමයි ඔය දැනගත්තේ නේ. දැන් රූපයක් ගැන දැනගත්තනේ. නේද? ඒක දැනගත්තේ දැන් රූපේ දැනගත්තේ කොහොමද? සංඥාව නිසා. ඒකේ තියෙන වේදනාව නිසා. ඒකේ තියෙන ওই හැඟීම් ටික චේතනාව නිසා. ඒ වයින් නේද රූපේ ගැන අපි කතා කරන්නේ. දැන් බෙරය ගැන කතා කරන්නේ ඒකට අදාළ නාම ධර්ම ටික.
සංඥාව නිසා
වෙන්නේ. ඒ නාම රූපයක් තමයි දැන් මේ මේ දැනුවත් උනේ. දැන් බෙරය කියනකොට රූපේ විතරක් නෙමෙයි
නාමයක්.
දැන් බෙරය ගැන අපි දැනගන්නේ මොන වයින්ද? නාම ටික. සංඥා විතරක් නෙමෙයි ඔක්කොම ඔතන තියෙනවා. බෙරෙන් මෙන්න මෙහෙම වින්දනේ මේ වගේ එකක්. අපි කැමති දා කැමතිද? ඒක ගැන එන අදහස් ටික තියෙනවා නේද බෙරේ මේ වගේ කියලා. මේකට තට්ටු ගලොත් මේ වගේ, ඇල්ලුවොත් මේ වගේ, දැක්කොත් මේ වගේ, ඔය චේතනා ටික බෙරේට අදාළ ලක්ෂණ ටික. චේතන අදහස් ටික. බෙරේ ගැන තියෙන අදහස් ටිකට මොනවද කියන්නේ? චේතන. සංඥා නෙමෙයි ඒක, චේතන. එතකොට බලන්න දැන් බෙරේ කියන රූපේ විතරක් නෙමෙයි හටගත්තේ. නාම රූපයක් ඔය හටගත්තේ. ඒ නාම රූපේ කවුද දැනගත්තේ? විඥාන. නේද? විඥාණයට අරමුණු වුණ නාම රූපයක් ඔය තියෙනවා. බෙරය කියන එක නිකම්ම බෙරයක් නෙමෙයි. විඥාණයට අරමුණු නාම රූපයක් ඔය හටගෙන තියෙනවා. පැහැදිලිද? ඒක ඉතින් Tamanta ඕන එකකට ගැට ගන්න පුළුවන්. ඔතන තියෙනවා පහම. හොරෙන් දැන් සංඥාව විතරද තියෙන්නේ? බෙරය කියනකොට සංඥාව විතරද නැත්නම් පහම තියෙනවද? ಜಾති පහම තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නේද?
සද්දේ ආවිලා නම් රූප සංඥා විතරයි.
සංඥාවේ සද්දේ විතර නම් ශබ්ද සංඥාව විතරයි. දැන් ඒ ශබ්ද සංඥාවේ නවත්තලා නැහැ නේද? දැන් බෙරයක් ගැනනේ අපි කතා කරන්නේ. නැත්නම් රසෙමත් පෙනහැල්ලේ තියෙන සෙම ටිකක් ගැනනේ කතා කරන්නේ. එතකොට එකක් නෙමෙයි. දැන් මතක තියාගන්න පහම. ඒ පහ මතක් කරගන්න අපි වචනයක් දෙනවා. ඒකට සමානවිත සංඥාව කියලා කියනවා. දැන් ඔක මතක් කරන් බෙරේ කියලා සංඥා නාමයක් දෙනවා. නේද? ඒ නම දුන්නට මතක් වෙන්නේ මොනවද? අර ಜಾති පහම. විඥානේ කොහේ කිව්වත් විඥානේ විඥානේමයි. එක තැනක එක විඥානයක් තව තැනක තව විඥානයක් නේ. අපි විඥානේ කියලා යම් කිසි දෙයක් අදහස් කරනවා නම් නේද? ඔව් විඥාන ಜಾති 6යි අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ විඥානය කියන එක හටගන්නේ මොන ආයතනයේද කියලා මේ ආයතනෙින් හින්දා හටගත්තු විඥානය. හැබැයි විඥානේ ඒක අමුතු දෙයක් නෙමෙයි. විඥානය කියන්නේ මොකද්ද? මේ දැනගන්න ගතියට තමයි විඥානය කියන්නේ. දැනගන්න ගතිය, දැනුවත් වෙන ස්වභාවයට දෙන නමක් තමයි විඥානය. මොකක් හරි ගැන දැනුවත් වුණා නම් විඥානයට අහු වුණා.
දැනගත්තා.
නේද? ඔව්, එතෙන්දී අමුතු විඥානයක් කියලා කතා කරන්න විඥානයක් නෑ. පංච උපාදානස්කන්ධේදී විඥානය ගත්තත්, පටිච්ච සමුප්පාදේදී විඥානය ගත්තත්, වෙන කොහේ හරි විඥානය ගත්තත් විඥානය කියන්නේ දැනගන්නා ස්වභාවය. හරිද? ඒකට දෙන නමක් ඔය විඥානය. දැන් මොනවාම හරි ඕන නමක් දෙන්න මේ දැනගන්න ස්වභාවය. දැන් අපි බෙරයක් කියලා දැනගත්තා නේද? ඒක තමයි විඥානය කියන්නේ. බෙරයක් කියලා දැනුවත් වුණානේ. ඒ දැනගන්න ස්වභාවය තියෙනවනේ, ඒකට කියනවා විඥානය කියලා. දැන් විඥානෙට අහුුන්නේ නැත්නම් එහෙම දෙයක් දන්නේ නැහැ. ඒක ගැන කතා කරන්න බෑ. හරි? මොනවාම හරි දෙයක් ගැන කතා කරන්න, ඒ කියන්නේ දැනුවත් වුණා නම් ඒක විඥානය. රූපය ගැන රූපේ දැනගන්නේ කවුද? විඥානය. නාමයක් ගැන දැනගන්නේ කවුද? විඥානය. ඒ දැනුවත් වෙන ස්වභාවයට දෙන නම තමයි විඥානය කියන්නේ. ඒ මහා අමුතු දෙයක් නෙමෙයි. මොනවාම හරි දෙයක් ගැන දැනුවත් වුණා නම් ඒකට ඒ දෙන නම තමයි විඥානය. ඕකට එක එක නම් කියන්න පුළුවන්. සමහරෙක් කියයි සිතුවිල්ල කියලා, සමහරෙක් කියයි හිත කියලා, තව කෙනෙක් තව නමක් දෙයි. වෙන භාෂාවකින් කිව්වොත් වෙන නමක් දෙයි නේද? වචනේ වෙනස් වෙන්න පුළුවන්. ඈ ඒකේ තේරුම මොකද්ද? දැනුවත් වෙන ගතිය තමයි විඥානය කියන්නේ. හරිද?
සර් මම
ඔව් දැන් මාව හොයාගන්න තමයි ওই ටික මේ මේ කියාගෙන ඉන්නේ. දැන් මම කොහෙද ඉන්නේ? දැන් මම කියලා අදහස් කරන්නේ මොකද්ද කියන තැනින් Taman හොයන්න. දැනගන්නේ ඒ ස්වභාවය මම කියලා හිතුවොත් එන විඥානේ මම කියලා හිතලා තියෙනවා. නේද? දැනගන්න ස්වභාවයනේ විඥානේ කියන්නේ. විඥානේ මම කියලා හිතන්න පුළුවන්.
දුක.
එහෙම හිතෙන. ඒකට කියන අපි විඥාණය නිසා ඇති වෙන සක්කාය දිට්ඨිය කියලා විඥාණය මුල් කරගෙන. සමහරකට හිතෙනවා රූපය මම කියලා. ඒකට රූපය මුල් කරගෙන එනවා සක්කාය දිට්ඨිය. තව කෙනෙක් කියයි නෑ වේදනාව තමයි මම. ඒකට වේදනාව මුල් කරගෙන එනවා සක්කාය දිට්ඨිය. තව කෙනෙක් කියයි සංඥාව තමයි මම කියලා. ඒ යාට තියෙන්නේ සංඥාව මුල් කරගත්තු සක්කාය. ඒ ඔය එකක්වත් ඇත්ත තත්ත්වෙ නෙමෙයි එක් එක්කෙනා හදාගත්තු තත්ත්වෙ. විඥාන නාම රූප හටගන්නවා. දැන් පස්සයක් හටගත්තා කියන්නේ විඥාන නාම රූප හටගත්තා. ආයතනයක් වැඩ කළා කියන්නේ විඥාන නාම රූප හටගත්තා. නේද? දැන් පස්සය කියන්නේම විඥාන නාම රූප හටගත්තා. තේරුණා? එහෙන් එහෙන් සම්පස්සයක් වෙනවා කියන්නේ විඥාන නාම රූප හටගත්තා තව විදිහකින්. කණෙන් ශබ්ද සංඥාවක් දැනගන්න ඒ සම්පස්සය හටගන්නවා කියන්නේ එතනත් විඥාන නාම රූප හටගත්තා. නේද? එකක් විතරක් ආ මෙතන සංඥාව විතරයි හටගත්තේ කියලා කතාවක් නෑ අතන. ඒ ටික ඔක්කොම හටගත්තා. ඉතින් Tamanට ප්‍රකට වෙන්නේ සංඥාව විතරක් වෙන්න පුළුවන්. සංඥාවක් ගැන කතා කරන්න පුළුවන්ද රූපයක් නැතුව? රූපයකට නී සංඥාව දීලා තියෙනවා. දැන් ඔය එකක් කියනකොට උතන ಜಾති පහම හටගෙන ඉවරයි. තමන්ට ප්‍රකට වෙන්නේ මොකද්ද කියන එක අනුව ඒක ගැන කතා කරන්න පුළුවන්. තමන්ට ප්‍රකට වෙන්නේ මොකද්ද කියන එක තම තමන් තමයි දන්නේ. දැන් එතකොට මේ වෙන සිද්ධිය තේරුම් ගන්නකෝ. දැන් ඔන්න කණෙන් ශබ්දයක් ඇහුණා. ඒක අපි කියනවා මේ කන වැඩ කළා. අපි කියුවා සෝත සම්පස්සයක් හටගත්තා. එකෙන් දුන්නේ ශබ්ද සංඥාවක්. මෙන්න මෙහෙම ශබ්ද සංඥාවක් තියෙනවා. ඊළඟට අපි මේ සංඥාවට අදාළ රූපයක් පැනෙව්වා. අන්න බෙරයක්. නැත්තම් ලේනෙක්. නේද? ඉතින්දී තව සිද්ධියක් වෙනවා. මුලින් ශබ්ද සංඥාව විතරනේ තිබුණේ. ඒකට බෙරයක් තිබුණේ නැහැ. නැත්තම් ලේනෙක් හිටියේ නැහැ. නේද? බෙරයක් හරි ලේනෙක් හරි කියන්නේ ලෝකෙට අයිති දෙයක් අපි පෙනෙව්වා. ඒකට තව විදිහකට කියන රූපයක් කියලා. ලෝකෙට අයිති රූපයක්. නේද? ලෝකෙ. ତେරම පෙන්නුවේ ලෝකෙට අයිති දෙයක් දැනගත්තු ගමම්ම එතනින් නවත්තලා නැහැ. ඔය තව සමුදයක් ඔය හටගෙන තියෙන්නේ. තව ආයේ ආයේ ආයතන හටගන්න හේතු තමයි සමස්සෙලා. එතකොට අපි කොච්චර වගෙන ආයතන හදනවද 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 කියන එක මොකක් මතද රඳාපවතින්නේ? අපි ඒක ගැන හිතන කොච්චර ආසද? ඕක අත්දකින්න නේද? ආසාව කියන්නේ මොකද්ද? තණ්හා. දැන් බෙරේට තණ්හාව වැඩි කෙනා මෙතන නිකන් ඉන්නේ නැහැ. ගිහිල්ලා ඕක බලයි. නේද? නැත්තම් ළඟ ඉන්න එක්කෙනාට කියනවා දැන් බෙරේ ගැන ලොකු විස්තරයක් කියනවා. ඔය තමයි මම කියේ කතාව කියලා. මේ කතා කරන්නේ ලෝකෙට අයිති දෙයක්. නේද? කතා කළොත් මතක තියාගන්න. ලෝකෙට අයිති දෙයක් ගැන කතා කරන්නේ. ඉතින් ලෝකෙ යන්න පුළුවන්. එතකොට ඒකේ තණ්හාව වැඩි කෙනා ඕක ගැනම නේද කතා කරන්නේ? තේරුණා? අපිට ඕක එච්චර වැඩක් නැහැ. අපිට එච්චර තණ්හාවක් නැහැ ඒකට, ඒක ගැන කතා කරගන්න. එහෙම වුණොත් ඒ වැඩි දුර යන්නේ නේද? අපි වෙන එකක් අල්ල ගන්න අපේ තණ්හාව තියෙනවා. ඊට වඩා හොඳයි අපි අනුරාධපුරේ යන එක ගැන කතා කරමු. ඒකේ තණ්හාව වැඩි. ඒ සිබ්බණිය ඔන්න ගැට දානවා තණ්හාව. මැහුම් කාර්යය. ඔව් ඒ තම තමන්ගේ තණ්හාව වැඩි එක අල්ලගෙන තමයි දැන් මැහුම් කාර්යය මහන්නේ. මැහුම් කාර්යය තමයි තණ්හා සිබ්බෙන් ගැට දාන. ඒ දාන දාන ගැටේ පංච උපාදානස්කන්ධය. තවත් සංපස්සය. ආයතනය. තේරුණාද? ඒකට මේ ගැට දාන්න හැකියාව තමයි හේතු ටික තමයි දැන් හැදුවේ සමුදේ. ඒකට ලෝකෙට අයිති දෙයක් දැනගත්තා කියන්නේ ලෝකේ යන්න හේතු ටිකක් සකස් කරලා සමුදයක් හදුවා. ඒක මුල් කරගෙන තව තව අපිට ලෝකෙට අයිති දේවල්ම ආය ආය හදන්න තියෙනවා. ලෝකෙට අයිති දේවල් කියන්නේ මේ පංච උපාදානස්කන්ධ. තව විදිහකින් නැත්නම් ආයතන නැත්නම් පස්ස ඕන කැලලක් දාගන්න පුළුවන් පටිච්ච සම්පදායෙන් අර නැත්නම් සංඛාර හරි එනත විඥාන අලුත් අලුත් ඒවා දැන් හිතනවා. අලුත් අලුත් විඥාන පහළ වෙනවා දැනුවත් වෙනවා. ආයතනයක් උපදනවා කියන්නේ විඥාන උපදන එකම නේද? ඒ ආයතනයට අදාළ විඥානයක් උපදනවා. අර හයෙන් එකක් උපදනවා නේද? ඔය මොන විදිහට කතා කළත් බලන්න අර තව ගැටයක් දැම්මා නේද? තව ආයතනයක් ඉපැද්දුවා, තව හිතක් හැදුවා, තව පංච උපාදානස්කන්ධයක් හැදුවා, තව ලෝකයක් හැදුවා. ඔය මොනවා කිව්වද? තව ගැටයක් දැම්මා. තණ්හා සිබ්බණිය දානවා එකකින්.
පුරුද්දට දැමෙනවා
නම්. ඒ මේ වෙන වැඩේ ගැන දැකලා නැති වුණාම ඔබ දාන එක තමයි වැඩි. ඔබ තමයි සසර යනවා. හරි? ඒවා හැම එකක්ම තව විදිහට කිව්වොත් කර්ම. කර්ම කියවහම පව් විතරක් නෙමෙයි. පින් වෙන්නත් පුළුවන්. පව් හරි පින් හරි කර්ම. මේ සසරේ ගෙනියන්න අවශ්‍ය දේවල්. පැහැදිලිද ඔය කියන දේ දැන්? සකස් වෙන්න පුළුවන් කම. අපි සකස් කරන්නේ මොන ආයතනෙද කියන එක දැන් මේක එක්ක තියෙනවා. කොයි ආයතනෙන් මේක අද්දැක්කොත් හොඳයිද කියන ගතියක් තියෙනවා. දැන් අපි එහෙන් දැක්කොත් හොඳයිද නැත්නම් ආයෙ උක ඇහුවොත් හොඳයිද, එහෙම නැත්නම් ඔබ ගැන හිතුවොත් හොඳයිද? ඒක අර තණ්හාව කරන සෙල්ලමක්. දැන් මොන ආයතනෙන් මේක අද්දැක්කොත්ද වැඩිය හොඳ කියන ගතියකුත් තියෙනවා. හැබැයි ඔය දැන් මෙතන ඒ ආයතන ඉපැද්දීමේ හැකියාව සකස් වුණා කියන එකයි දකින්න
ඕනේ.
ඔව්. ඔව් දැන් බෙරේ ඉපදුනේ ඇත්තටම මන ආයතනේ. මනසටනේ දැන් බෙරේ පෙනෙන. මනසට පෙනෙන චිත්ත රූපේ පෙරේ කියන එක. සෝතායතනේ හටගත්තා ඒකෙන් දැනගන්න සද්ද සංඥාවක් දැනගන්න. ඊළඟට ඒක බාර කළා මනසට. ඒකට අපේ තියෙන පෙර අද්දකීම් ටිකක් අරගෙන මේ සද්දේ ඉන්නේ බෙරේ. අන්න ලෝකෙට අයිති රූපයක් ගැට ගැහුවා. සම්බන්ධ කළා. ඒ වැඩේ කළේ මන ආයතන. එතන ආයතන දෙකක් තියෙනවා. සෝතායතනෙන් නැවතුනේ නෑ මන ආයතනෙන් ලෝකෙට අයිති දේ දැනගත්තා. ඒක තනිකරම මනස කරපු එක. අපි දැන් කණෙන් අහලා දැනගන්නවා කියනකොට කන නිමේ දැනගන්න. එහෙන් රූපෙත් ඔය සිද්ධියම තමයි. ඇහැට පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න විතරම. කැමරාවේ ෂටර් ක්ලික් කරාම ඔන්න ෆොටෝ එක ගත්තා. කැමරාව දන්නේ නැහැ මේ මොකක් ගත්තද කියලා. ඇහැ දන්නේ නැහැ. ඒක මනසටයි කියලා. ඒ ගන්න සටහනයි පෙර අධ්‍යක්ීම් ටිකයි එකතු කරා. ආ මේ මේකයි. එන්න දැන් මන ආයතනෙන් තමයි ලෝකෙට අයිති දේ පනවන්නේ. හරි රූපයක් සම්බන්ධ කරලා. ඒක මන ආයතනෙන් කරන්නේ. ඔය දෙක තමයි වෙන් කරන්න ඕනේ. දැන් මුල දකින මට්ටම එහෙම නැත්නම් සද්දේ ඇහෙන මට්ටම තමයි අපි පස්ස අන්තය කියන්නේ. ඊළඟට ඒක දැනගන්න නැත්නම් හඳුනා ගන්න මට්ටමට කියනවා සමුදය අන්තය කියලා. ලෝකෙට ඇවිල්ලා පනෝන මට්ටමට කියනවා සමුදය කියලා. ඒයි තව එකක් හටගන්න හැකියාව දැන් හදන්න. පස්සාන්තයයි පස්ස සමුදයයි ඔය හදලා තියෙනවා. මූලික ආයතනෙ වැඩ කරන මට්ටම පස්සාන්තේ. ඒක සංඥා මාත්‍රයක් විතරයි. ශබ්ද සංඥාවෙන් හඳුනන, රූප සංඥාවෙන් හඳුනන, ගාන සංඥා, රස සංඥා, කාය පොට්ටබ්බ සංඥා, මනෝ සංඥා. මේ මූලික ආයතනෙ වැඩ කිරීම පස්ස අන්තේ. ඕකෙන් නවත්තන්නේ. ඕකට ලෝකෙට අයිතියක් පණවනවාමයි අපේ තියෙන පුරුද්දෙන්. ඒ පණවන්නේ ඇයි කියන එක වෙනම හොයාගන්න ඕන දැන්. එහෙම දෙයක් වෙනවා. ඒකයි මම කිය අපිට සත්‍යයක් අහන්න බෑ ලෝකෙට අයිති දෙයක් සම්බන්ධ නොකර. දැන් තියෙන පුරුද්ද. සත්‍ය
කියලා
අඳුනගැනීමවත් බෙරේ සත්‍ය කියනකොටම බෙරයක් පණවලා ඉවරයි. ඉතින් මනසට පේන බෙරයක් දැන් පණවලා ඉවරයි. ඒක සමුදේ. ඒ ආයතනේ හැදුනා ඒක සමුදයක් තව ආයතනයක් බිහි කරන. අපිට ඕන නම් ඒක වෙන තව ටිකක් ගන්න පුළුවන්. ඒ බිහි කරන්නේ මොන ආයතනෙද කියන එක වෙනස් වෙනවා මේ දැනගැනීම උපචේතනා අනුව. මොකද අපි දන්නවා මේ ආයතනින් තමයි මේක ප්‍රකටව ගන්න පුළුවන්. කියන්නේ මේක ගිහිල්ලා බලනවද නැත්නම් තව සැරයක් අහනවද? ගන්ධ සුවඳකින් දැනගන්නවා. ඒ ඊළඟට උපදන්නේ මොන ආයතනෙද කියන එකට තව ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. හරි? තණ්හාව ප්‍රධාන ප්‍රත්‍යක්. ඒක ගැන තව ටිකක් හොයන්න ඕනකම. ඒක තමයි තණ්හාව කියන්නේ කැමැත්ත. තණ්හාවෙන් තමයි දිගට ගෙන්නේ. ඒකයි තණ්හාවට කියන්නේ මහුංකාරිය නැත්නම් සිබ්බනි. ගැට දානක් කියලා. තණ්හාවෙන් තමයි මේක දිගින් දිගට ගෙනියන්නේ. ඒක තණ්හාව තමයි ප්‍රධාන විදිහට සමුදේ. ප්‍රධානම ප්‍රත්‍යය. තණ්හාව විතරක් නෙවෙයි ඒකට උදව් වෙන අනිත් එකක් තියෙන ආයතනෙ උපදන්න. තණ්හාව තමයි ප්‍රධාන. ඒකයි දුක්ඛ සමුදේ කියන්නේ තණ්හාව කියලා කියන්නේ. හරි? මේ කැමැත්ත. මේක ගැන තව ටිකක් අත්දකින්න කැමැත්ත ඇති වුණොත් තමයි දිගින් දිගට යන්නේ. එක එක එක්කෙනාට වෙනස්. ඒ ගැන ආසාවක් තියෙන කෙනාට ඒක බලවත්. එවන මියුසික් කරන කෙනෙක් හිටියන එයාට බෙරේ ගැන තව ටිකක් හොයන්න ඕනේ. මොක මොන જાති එකක්ද මොන මොන ශබ්දද මොන ක්වොලිටි එකේද ආරෝ මේවා ඉතින් යනවා දෙන්නේ. අපිට ඒ මට්ටම නැත්තම් එච්චර දුරට ඒක දිගින් දිගට යන්න. අපේ චරිත ස්වභාවයට අදාළ අපේ සංසාර පුරුද්දට අදාළව තමයි අපි යන්නේ. එතකොට අර පෙර ආපු පුරුදු ටිකයි අපේ මේ වෙලාවේ තියෙන ඇත්ත ඇති හැටි නොදකින්නකම් මේ සිද්ද උනේ මොකද්ද කියන එක වැහෙනවා අපේ පුරුද්ද බලවත්. අපේ තණ්හාව බලවත් නම් මම හිතන්නේ මියුසික් කරන කෙනෙක් නම් අනිත් ඒවා දකින්න එයාට සිහියක් නැහැ. එයාට තියෙන දැන් ඒක ගැන තව හොයන්න මුලාවයි තණ්හාවයි ඒ වයින් දිගට ගෙනියනවා. මේ සිද්ද උනේ මොකද්ද කියලා හොයන්න යට ඕන කමක් නැහැ. මෙතන යෙදුණා විද්‍යාව ගැන හොයන්න යට ඕන කමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ මෙතන මේ මොහොතේ යෙදෙන අවිද්‍යාව ගැන හොයන්න අපට ඕන කමක් නැහැ. මොකද අපේ තණ්හාව බලවත්. පුරුද්ද බලවත්. ලෝකේ බාරාරං ඒකේ ආස්වාද ලැබෙන එක බලවත්. එතන මේ සද්ද සංඥාව ඇති උනේ කොහොමද? මේ කතා හොයන්න නෙමෙයි අපිට බෙරේ ගැන හොයන්න ආසාවයි අපිට තියෙන්නේ. ලෝකෙට අයිති දේ පිළි අරන් බාරාරං යන පුරුද්ද අපේ බලවත්. ඒක තමයි ලෝකයාගේ පෘථග්ජනයාගේ ලෝකෙට අයිති කෙනාගේ ඒ ලෝකෙට අයිති දේ පනෝගෙන ඒක පස්සේ ලෝණ එක තමයි බලව.
ඒක වැඩ කරනවා.
දැන් ඒවට තව නමක් දෙනවා ඒ කාම වස්තු කියලා.
වස්තු කාම.
ඔව්. කාම වස්තු කියන්නේ මේ දැන් ආයතන වලට අරමුණු කරන්න පුළුවන් දේවල් වලට කියනවා කාම වස්තු. ඒකට ඕව පස්සේ ලෝණ එක තමයි මේ අපි කාම ලෝකෙදි කරන්නේ. දැන් අපි ඉපදිලා ඉන්නේ කාම ලෝකෙකනේ. මනුෂ්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකය.
කාම භවය.
හරි. සතර අපාය කියන්නේ කාම ලෝක. දිව්‍ය ලෝක කියන්නේ ඒවත් කාම ලෝක. ත්‍රෝයේ ලෝකවල ඉන්න අයගේ පුරුද්ද තමයි අර කාම වස්තු කියලා පනවනවානේ ලෝකෙට අයිති දේවල්. ඔන්න ඌව පස්සේ ලෝණේ. ඒකට කියනවා කාමය. කාම වස්තු පස්සේ ඒ ලෝණ එක තමයි මේ කාමය වෙන්නේ.
කාමච්ඡන්දය කියන්නේ
ඔව් ඒකට කැමැත්ත කාමච්ඡන්දය. ඉතින් ඒවා ලැබෙනකොට සතුටු වෙනවා කාමච්ඡන්දය. ලබා ගන්න උත්සාහ කරනවා. නොලැබෙනකොට ගැටෙන. දේශේ ව්‍යාපාරය. ඒවා ලැබෙනකොට ආසයි නොලැබෙනකොට තරහ දේශේ.
ලැබෙනකොට අභිනන්දන.
එතකොට ඒ ඇලීම් ගැටීම් ඇති වෙන්නේ ওই විදිහට. අපිව මේ කාම ලෝකෙට ඉන්නේ ඉතින් ඇලීම් ගැටීම්. ඒ කාම වස්තු පස්සේ එළෝන ගතිය. දැන් අපිට නුවණක් නැහැ කාම වස්තුව හටගත්තේ කොහොමද කියලා බලන්න. ඒක තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. බෙරේට කැමති වෙනවද නැද්ද කියන එක මිසක් බෙරේ හටගත්තේ ඇයි කියලා හොයන්නේ නැහැ. දැන් අන්නේක හොයන්නයි මේ ටික දෙන්න. සද්ද සංඥාව සෝත සම්පස්සයක් හටගත්තා. ඊළඟට බෙරේ කියලා දැනගන්නකොට මනෝ සම්පස්සයක් හටගත්තා මන ආයතනය. මොනවා තේරුම් ගන්නවද? ඕකට නමක් දෙනවා පස්සාන්තයයි පස්ස සමුදයන්තයයි ඔන්න හටගත්තා කියලා. මජ්ජේ සූත්‍රයේදී දේශනා කරන පස්සේ ඒකාන්තය පස්ස සමුදය තව අන්තය. ඔය අන්ත දෙකම මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නැහැ. මැදුම් පිළිවෙත වෙන්නේ නැහැ ඔය අන්ත දෙකම. ඔය අන්ත දෙකේ නම් ඉන්නේ තමන් වඩන්නේ මැදුම් පිළිවෙත නෙවෙයි. තව විදිහකින්. හිතන් ඉන්නවනේ අපි නම් ඔය ඉතින් මැදු පිළිවෙතේ තමයි ඉන්නේ.
පස්සේ බාර ගන්නකොටම පස්ස සම්දේ.
ඔව් ඉතින් අන්ත දෙකක් තියනවා දකින්න. සෝ උබ අන්තේ විදිත්වාන. සෝ උභය අන්තේ විදිත්වාන. මේ උභය අන්තය දකින්න. එතකොට තමයි නජ්ජේ මන්තා නලිප්පති. මැද තැවරෙන්නේ නැතුවත් ඉන්න පුළුවන් වෙන්නේ එතකොට. එහෙම කෙනා තණ්හාව ක්ෂය කරනවා. අන්න එයාට කියනවා මහා පුරුෂයා කියලා. තම් දෝමි මහා පුරුෂෝ. එයා තමයි මේ තණ්හාව ක්ෂය කරන්නේ. සෝද සිබ්බණි මච්ඡදා සිබ්බණිය ක්ෂය කරනවා. තණ්හාව ක්ෂය කරලා දානවා. එතකොට ගැට දාන්නේ නැහැ. ගැට නොදා ඉන්න නම් අන්ත දෙක දකින්න. අන්ත දෙක අඳුර ගන්නවා. මෙන්න ඒකාන්තයක් මෙන්න අනිත් සමුදයන්තේ පස්සාන්තයයි පස්ස සමුදයන්තයි අඳුරගන්නේ. හරි. ඉතින් මේ පෙන්වන්න උත්සාහ කළේ දැන් සමුදය අන්තය කියන්නේ මොකක්ද? මෙන්න අපි සද්ද සංඥාවෙන් නවත්තන්න නැතුව ලෝකෙට අයිති දෙයක් පෙනෙව්වහම මතක තියාගන්න ඔය සමුදයන්තයට වැටිලා. සමුදය කියන්නේ තව දෙයක් හට ගැනීමේ හැකියාව ඇති කරලා හේතු ටික සකස් කරලා තව ආයතනයක් ඉපැද්දීමේ හේතුන් සකස් කරලා පස්ස සමුදය සකස් කරලා. පැහැදිලිද? අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට දැන් සෙම ටිකක් කියලා දැනගන්නකොට පස්ස සමුදය සකස් කරලා ඉවරයි. සද්ද සංඥාවෙන් නැතිලා නැහැ. සමුදය අන්තයට ගිහිල්ලා. ලෝකෙට අයිති දෙයකට සම්බන්ධ කළා කියන්නේ නම් සමුදය. දෙවෙනි අන්තයට වැටිලා. අපි සාමාන්‍යයෙන් ඉන්නේ දෙවෙනි අන්තය. ලෝකයේ දේනේ අපිට දැනගන්නේ නේද? දැන් සද්ද ඇහෙනවා කියලා නෙමෙයි දැනගන්නේ. අනු කුරුල්ලෝ ඉන්නවා. ඈ දෙවෙනි අන්තේ ඉන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති දේ පනෝලා ඉවරයි. මොකද අපේ පුරුද්ද බලවත්. ඒ පුරුද්දට අපි ලෝකෙට අයිති දේ අර දෙවෙනි ආයතනෙට ගත්තට පස්සේ ඒක තමයි අපි දැනගෙන තියෙන්නේ. අර පළවෙනි ආයතනේ නුවණින් මෙනෙහි කරලා දකින්න වෙලාවකට තියෙනවා. නෑ ඔය අදහස ආවේ මේ සද්ද ඇහුණා ඉඳන්. ඒක ඔක කරන්න වෙන්නේ නුවණ. ඒකත් වැරදි. ඉතින් ඒක දැම්ම හොයන්න එපා. ඒක රහත් වෙන අනාගාමි වලින් පස්සේ හොයන්න තියෙන එකක් ඒ යන්ත. පළවෙනි යන්ත. මේවත් පළවෙනි යන්තේ ටිකක් සියුම් වැඩි ඔයගලන්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඈ නෑ එතනත් වැරදි. ඒක හරි කියනවා නෙවෙයි. එළියේ සබ්දයක් තියෙනවා කියලා දැනගන්න එකෙත් මුලාවක් තියෙනවා. හැබැයි ඒක දැනට සියුම් වැඩි. ඒක ටිකක් අර දෙවෙනි යන්තේ කඩාගෙන මොන ඔය මේ යන්තේ ඒ කියන්නේ දැන් අපි ලෝකෙට අහු වෙන මට්ටම කඩාගෙන ඕන මේ සමන් තුල පළවෙනි අන්තේ කඩන්න. ඒක අර ලෝකෙන් මිදුන මට්ටමට ආවහම ඒක අනාගාමි මට්ටමට රූප ලෝක වලින් මිදුනහම එතනින් පස්සෙත් කරන්න දෙයක් තියෙනවා. හරි අනාගාමි ඉඳලා රහත් වෙන්නත් කරන්න දෙයක් තියෙනවා. ඒ මට්ටම තමයි ඔය මේ පළවෙනි අන්තේ කඩන්නේ. ඒක දැන් විස්තර කළාට ඒක ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ ඒක අපේ එතන වැරද්දක් තියෙනවා. ඒක හරි සත්‍ය ඥානෙට ඒක අවශ්‍ය නැහැ. මොකද ඉස්සෙල්ලා සෝවාන් වෙලා ඉන්න ඕනනේ අපි ඊළඟ එකට යන්නේ. හරිද? දැන් සෝවාන් වෙනකොට චතුරාර්ය සත්‍ය එක්තරා මට්ටමකටයි අවබෝධ වෙන්නේ. සෝවාන් වුණ කෙනාගේ අවබෝධයට වඩා ලකුරුදාගාමී කෙනාගේ අවබෝධය වැඩි. ඊළඟට අනාගාමී එක්කෙනාගේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයම ඒක ඊට වඩා වැඩි. රහතන් වහන්සේගේ ඊටත් වඩා වැඩි. මේ පංච උපාදානස්කන්ධ ගැන අවබෝධෙත් ඒ විදියට. ඒවා දකින අර සියුම් මට්ටම එන්න වැඩි වෙනවා. ඉතින් අපි දැනට ඉන්න මට්ටමින් මිදෙන්න අර පස්ස සමුදය අන්තය ගැන හොයන එක හොඳයි. මොකද අපි ලෝකෙටනේ අයිති වෙන්නේ නේද? ලෝකෙට අයිති දේවල් පනවන මට්ටමේනේ අපි ඉන්නේ. ඒතර ඒක බලනකොට ওই ලෝකෙට දේවල් පනවන එකෙන් ටික ටික මිදෙන්න ඕන. අපි දැනගත්තොත් ඇහුනේ සද්දයක් බෙරයක් හැදුවේ හිතේ. එතකොට අපි එළියේ තියෙන බෙරේ හොයන්න යන්නේ නැහැ. හොයන්නේ හිත ඇතුලේ තියෙන බෙරේ. නේ? බාහිරින් ලෝකේ හොයන එක නවත්තලා තමන් තුලින් ලෝකේ හොයන්න පටන් ගන්න. ඒක ලොකු අවබෝධයක්. මොකද සාමාන්‍ය කෙනා බාහිරෙන් තමයි ලෝකේ හොයන්නේ. දැන් නුවණක් එන්න ඕන ඒ ලෝකේ බාහිර නෙමෙයි මේ හිත ඇතුලේ ඔය හදපු ලෝකෙ. ඔව්. වෙනස්. මේ හිතේ හැදෙන රූපේ අපි දැඩිව විශ්වාස කරනවා නෑ ඔය හිතේ හැදෙන රූපෙමයි එළියේ තියෙන්නේ කියලා. ඒක දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න තමයි අර අපි කොමාව දෙන්නේ වතුරට එවෙන බල්ලා. දැන් බල්ලා වතුරට එවිලා බල්ලෙක් වගේ පේනකොට ඌරවටනවා ඇත්තටම තව බල්ලෙක් බාහිරේ ඉන්නවා කියලා. හැබැයි ඒක ඇත්ත තත්ත්වෙ නෙවෙයි නේද? ඒ වතුරේ ඉන්න බල්ලා හැදුවේ මේ ගොඩ ඉන්න බල්ලගේ මනස තුල. ඒකට උදව් වුණ ඒවා තියෙනවා. අත්‍යවුණ ඒවා. මේ උදව් වෙන්න බලවත්ම හේතුව උනේ පේන දේ එළියේ තියෙනවාමයි කියන දෘෂ්ටි. මට පෙන්නුම් කරන ස්වභාවයමයි එළියේ පවතින්නේ කියන දැඩි විශ්වාසයක දෘෂ්ටිය. නේද? බල්ලෙක් වගේ පේනවා, ඒ හින්දා බල්ලෙක් ඉන්නවා. දැන් පේන එකේ වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ
දෘෂ්ටිය.
පේන දේ එහෙමම එළියේ තියෙනවා කියලා හිතන එක. ඒක තමයි දෘෂ්ටි. කියන්නේ මේ හිතට පේන දේ එළියේ තියෙනවමයි කියලා විශ්වාස කරනවා. ඒකයි මේ ලෝකේ තියෙන්නේ එළියේ කියලා ඉන්න දෘෂ්ටිය තමයි සාමාන්‍ය ලෝකයයි. පළවෙනි එක ඕක කඩා ගන්නවා. හිතට පේන ලෝකෙයි බාහිර ලෝකෙයි කියන්නේ දෙකක්. අපිට හිතට පෙනුන බෙරෙයි බාහිරේ තියෙන බෙරෙයි කියන්නේ දෙකක් කියලා ඒක තේරුම් ගන්නවා. අපිට දැන් හිතට පෙනුන බෙරේ ඕනනම් ඇදලා බලලා ගිහිල්ලා බලුවත් සමහර විට ඒක නෙමෙයි තියෙන්නේ. ඒ දෙක જાති දෙකක් කියන එක ඔන්න කඩා ගන්නවා. මේ විඥාණය දැනගන්න ස්වභාවයයි එළියේ තියෙන යථාභූත ස්වභාවයයි කියන්නේ එකක් නෙවෙයි. මොකද එක එක්කෙනාගේ විඥාණය දැනගන්නේ එක එක දේ. දෙන්නෙක් ගත්තොත් එකම දේ දැනගන්න විදිහක් නැහැ. ඔයගොල්ලෝ දෙන්නෙක්ව හිතන්න බෙර සද්දය ඇහෙනකොට එන දෙන්නම දැනගත්ත බෙරයක් කියලා. ආ ඒක අඳින්න බලන්න රූප එක. එකම අඳීද? නැහැ. වාගේ විඥාණයෙන් දැනගත්තු එක එකක්, වාගේ විඥාණයෙන් දැනගත්තු එක තමයි. ඒ දෙකම අපි බෙරය කියලා පොදු නමක් දෙනවා. ඒ වුණාට දැනගත්තු රූපය එකම නෙවෙයි. මේ තමන්ගේ විඥාණයට අදාළ රූපයක් ඒ පෙර අත්දැකීම අනුව දැනගත්තු ඒ තව ප්‍රත්‍ය වෙන දේවල් අනුව හදපු දෙයක්. ඒකයි මේ එක එක කෙනාට තියෙන එක එක ලෝක. අපි එහෙම හිතනවා. එක එක කෙනාට තියෙන එක එක ලෝක කියන්නේ. මේව දැනගත්තා නම් හොඳයි නේද? අනුන්ගේ ලෝක අල්ලගන්න යන්නේ නැහැ නේ. අනුන්ගේ ගෙවල් වතු අල්ලගන්න යන්නේ නැහැ. මේක අපි වල දෙකද? මන් දැකපු හීනයක් විතරයි මගේ ලෝකේ. දැන් අනිත් අයට කරදරයක් නැහැ. ළප්ත වෙලා තියෙන්නේ ඕක දන්නේ නැහැ. නේද? අපි දැඩිව විශ්වාස කරනවා. නෑ මන් දැනගත්තේ බාහිරේ තියෙන දේම. හරියට අර බල්ලා වතුරේ ඉන්න බල්ලට පුරනවා වගේ. මගේ ඇහෙන් දැනගත්තේ ඇත්තටම ඉන්න බල්ලෙක්මයි කියන දෘෂ්ටිය තමයි බලන්නේ. අපිත් ඉන්නේ ওই දෘෂ්ටියම තමයි. මේ ලෝකෙටයි තියෙන දෘෂ්ටිය. එහෙන් දැකලා මන් දැනගත්තේ පවතින දෙයමයි. දැන් ඔබේ දෘෂ්ටියක් කියලා අපි දන්නේ නැහැ. ඕක දෘෂ්ටියක් කියලා දැනගන්න ප්‍රඥාව අපිට නැහැ. ආම උගල්ලගේ මට්ටමින් තමයි එහේ පාවිච්චි කරන්නේ, කනම පාවිච්චි කරන්නේ, ආයතන හයම පාවිච්චි කරන්නේ තාම ලෝකෙට අයිති මට්ටම. ඒකයි ලෝකෙට අයිති දෘෂ්ටිය තමයි තික සංසත්තුත් තින්නේ. අපි මිනිස්සු වුණාට ලෝකෙට අයිති දෘෂ්ටිය නම් ඉන්නේ තිරිසංසත ආයතනි පාවිච්චි කරන මට්ටමක තමයි. නැන් දෘෂ්ටියක් කියන්නේම අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නදන්න. ඇත්ත ඇති හැටි නදන්න කම අවිද්‍යාව. හැබැයි අපි ශබ්දය සබ්දයක් කියලා කියනකොට අන්තයක් වුණාට අපි දෙවෙනි අන්තයට වැටෙන්නේ නැහැ ඒක. දැන් සබ්දෙට අපි රූපයක් පනවන පුරුද්දනේ තියෙන්නේ. අපි සබ්දයක් සබ්දයක් කියලා නවතිනවනම් අපි බෙරයක් පනවන්න යන්නේ නැහැ, ලේනෙක් පනවන්න යන්නේ නැහැ. සමුදේ අන්තයේ කඩන. ඕන විදිහකට දෙන්න පුළුවන් මේ අන්ති කැඩෙනවද කියන එක බලන්න. තමන් කරන වැඩේ නෙමෙයි කරාම එන ප්‍රතිඵලයේ මේකද කියලා බලන්න. මේ විදිහට පුරුදු කරනකොට සත්‍ය 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 කියලා හොඳයි. ඒක හොඳ භාවනාවක්. හැබැයි අවබෝධය තියෙන්න ඕනේ මේක කරාම කැඩෙන්නේ ලෝකෙටයි තියන්සෙට අහු වෙන එක සමුදේ. කැඩෙන්නේ කියන අවබෝධය ඉන්න. ඒකයි මේ සමුදය හටගන්න ඒ අන්තයට අහු වෙන එක නවත්තන්නයි මේ භාවනාව කරන්න කියන අවබෝධය ඉන්න.
වෙන ආයතනයක් උපදින්න
මේ. ඒ කියන්නේ ලෝකෙටයි දෙයක් පණවන්න නැතුවයි. ඒ දේ වෙනව නම් යම් කිසි භාවනාවක් කරනකොට ටිකෙන් ටික Tamanta අවබෝධ වෙනවා මේ ලෝකෙන් මිදෙනවනේ. කලින් බාරගත්තු ලෝකෙන් ටික ටික ඈත් වෙනවා මිදෙනවා. ඒකට ඒක ලෝකෝත්තර දැක්මක් නෙවෙයිද? මම පේනවා නේද? ලෝකෝත්තර මාර්ගයට නේද මේ වැටෙන්නේ කියලා. වෙනද ලෝකයේ කියලා බාරගත්තු එක දැන් බාරගන්නේ නැහැ. ඒක ලෝකෙන් මිදෙන මාර්ගයක්. ලෝකෝත්තර නේද? අන්න දැන් Tamanṭama වැටෙනවා ලෝකෙට අයිති දෘෂ්ටිය දැන් ටික ටික කැඩෙනවා. අර තිරිසන් සතා හිතිය දෘෂ්ටියෙන් දැන් ටික ටික මිදෙනවා ලෝකෝත්තර වෙනවා කියන්නේ ඒකයි. නේද? අපි ලෝකෙට අයිති දෘෂ්ටියකනේ අපි ඉන්නේ පුරුදු වෙලා සංසාරේ ආපු පුරුදු. ඒකෙන් ටික ටික මිදෙනවා ඔක නුවණින් මොහොම බලනකොට. නුවණයි සිහියයි දෙකම යෙදෙනවා. සති සම්පජඤ්ඤ. සතිය විතරක් නෙමෙයි. සම්පජඤ්ඤයක් තෝරන්නේ නුවණ. මොකද්ද මේ වෙන්නේ කියන අවබෝධයෙන් සිහිය පිහිටනකොට අන්න ලෝකෝත්තර වෙනවා. වෙනද ලෝකේ පිළිගත්ත විදිහ නෙවෙයි. ඒක ඉක්මවා දැක්මක් වෙනවා. බල්ලා කවදා හරි අර වතුරට එපිලා රැවටෙන්නේ නැති මට්ටමට එන්නේ අන්න ඒ වගේ වැඩපිළිවෙලක යෙදුණු නේද? වෙනද පේන දෙයක්ම තියනවා කියන දෘෂ්ටියනේ ඉන්නේ. ඔක දෘෂ්ටියක් කියලා අවබෝධ කරගෙන අවබෝධ කරගු ගමන්ම රැවටෙන එක නවතින්නේ නැහැ. අර ආපු පුරුද්ද කඩන්න ඕන ඉඳන්. පුරුද්ද කඩන්න ඕක නැවත නැවත හිතට පෙන්වන්න ඕනේ. මම බල්ලෙක් වගේ ඉන්නවා පෙන්වනට ඕක මේ මායාවක්. දෘෂ්ටියකින්ද රැවටීම. ඔක හිතට නිතර නිතර පෙන්නකොට අන්න ඌ රැවටීමෙන් මිදෙන වෙලාවක් එනවා. මේක තමයි මාර්ගයේ වඩන්න ඕන කියන්නේ. භාවිතා බහුලී කතා.
දැන් අපේ පුරුද්දනේ බලවත් වෙලා තියෙනවා.
පුරුද්ද ඔව් වැරදි පුරුද්ද තමයි බලවත් වෙන්නේ.
ඒක හදා ගන්න තමයි අර ඇසීමත් දැකීමත්.
අන්න හරි. යම් කිසි භාවනාවක් කළොත් කරන්නේ ඔය පුරුදු කඩා ගන්න. මේ පළවෙනි දේ පුරුද්ද වැරදි පුරුද්දක් කියලා අවබෝධයක් තියෙනවා. ඒ කාවණන් හොඳයි. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට සම්මාදිට්ඨිය ඇතුව අන්න දැන් කරන්න ඕන මාර්ගයක් වඩන්න පුළුවන්. ඒක ඉතින් අහන්න ඕනේ දැන් මම මේකද කරන්න ඕන මේකද කරන්න ඕන. මේ සම්මාදිට්ඨිය තියෙන කෙනා දන්නවා මේ විදිහට බැලුවොත් මේ වැරද්දෙන් මිදෙයි. ලෝකෙන් මිදෙයි. මේක තමයි ලෝකෝත්තර දැක්ම. මෙහෙම අවබෝධයක් එනවනේ නේද? ඒක ගුරුවරයෙක් කියන්න ඕනේ නැහැ දැන් ඔය මේකයි කියලා. ඒක Tamanට පේනවා අවබෝධ වෙනවා. ඔව්. 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 ඒ තව පැත්ත. ඒකත් හොඳයි. ඒ කියන්නේ අන්න දැන් අපි සද්ද සංඥාව ඇහිලා ඒක නිරුද්ධ වෙලාමයි අපි ලෝකෙට අයිති දේ පණවන්නේ. හරි දෙවෙනි හිත හැදෙනකොට විඥානයක් හැදෙන නම් කලින් විඥානේ නිරුද්ධ වෙලාමයි ඊළඟ විඥානේ. සද්ද යහන්න හැදුන සෝත විඥානේ නිරුද්ධ වෙලාමයි ඒක ගැන හිතන මනෝ විඥානය පහළ වෙන්නේ. ඒතකොට මනෝ විඥානේ පහළ වෙනකොට අර ටික ඉතුරු නැතුවම නිරුද්ධයි. එතකොට ඇත්තටම මේ අපි හිතන්නේ නිරුත් මැරිච්ච දෙයක් ගැන මේ හිතන්නේ. අතීතේ මේ මොහොතේ තියෙන දේකුත් නෙමෙයි. දැන් අපි සද්දේ ඇහිලා ඒක බෙරේ කියලා දැනගන්නකොට සද්දේ අතීතයට ගිහිල්ලා නිරුද්ධ වෙලා ඉන්නේ. උදේවේ කියන්නේ ඔක. දැන් අපි මේක දැනගන්නකොට ඊට කලින් දැනගත්තු එක නිරුද්ධ වෙලා ඉවරයි. ඊළඟ එක දෙන කරනකොට ඉස්සෙල්ලා දැනගත්ත එක නිරුද්ධ වෙලා ඉවර වෙයි වෙලා ඉවරයි. වැය. ඔව්. ඒක විනාශ වෙලා ඉතුරු නැතුවම විනාශ වෙලා ඉවරයි ඊළඟ. දැන් ඊළඟ හිත හැදෙනකොට කලින් හිතෙන් දැනගත්ත එක වැය වෙලා ඉවරයි. ඔන්න වැය දකින්න පුරුදු වෙන්න. අපිට පේන්නේ හටගන්න එක විතරයි. මේ දේ හටගන්නකොට කලින් දැනගත්ත දේ නිරුද්ධයි. ඊළඟ එක දැනගන්නකොට දැන් දැනගත්ත එක නිරුද්ධයි. එහෙමත් බලන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. දැන් ඒ විදිහට බැලීමක් හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක
අවබෝධයෙන් බලනවා.
ඔය බැලීම එක එක්කෙනාට එක එක මොහොතේදී කරන්න පුළුවන් තමන්ගේ හිත වැඩිලා තියෙන මට්ටම. බලන්න පුළුවන් නම් ඔය බැලීමත් හරි උදේ වේ බැලීම. බලන්න ඕන දෙයක්. ඕකම තමයි අනිත්‍ය බලනවා කියන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ අපේ මේ මේ පුරුදු වෙලා තියෙන අනිත්‍ය බලන්න ඕකේ නෙමෙයි. එළියේ තියෙන බෙරේ බෙරයක් තියෙන ඕක වෙනස් වෙනා යන. එහෙම අනිත්‍යයක් මේ බලන්න පුරුදු වෙලා දැන්. ඒක ලෝකෝත්තර දැක්මට ඉන්නේ නැහැ ඒක බැලුවට. ඒක හරියට අර දැන් වතුර බල්ලල මේ බල්ලා වතුර ළඟට වෙලා ආ බල්ලෙක් ඉන්න ඕක අනිත්‍ය 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 ඒ බල්ලා අනිත්‍ය. ඕ කොච්චර අනිත්‍ය වුණත් මුන්ට ඇත්ත අවබෝධ වෙයි. අය ඌ බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසෙනේ දැන් වැරද්ද තියෙන. ඉන්න බල්ලා අනිත්‍ය අනිත්‍යයි කිව්වට මේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය කැඩෙයිද? නෑ. උට තියෙන තණ්හාව නම් අඩුයි. ඇයි මෝහය දුරු වෙන්නේ නැහැ. ඒකට ඒක ලෝකෝත්තර මාර්ගේ වෙන්නේ නැහැ. තේරුණාද? බාහිරව තියෙන රූපේ කොච්චර අනිත්‍ය බැලුවත් ඒකෙන් විතරක් ලෝකෙන් මිදෙන්න බෑ. හද අපි ලෝකෙට අහු වෙලා ඉවරයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙට අහු වෙන එකෙන් නේ මිදෙන්න ඕනේ. ලෝකෝත්තර කියන්නේ ඒක. ලෝකෙට අහු වෙන මට්ටම කඩා ගන්නයි ලෝකෝත්තර දැක්මේ. ලෝකේ ඉක්මවා ගන්න. එතකොට ඔන්න දැන් මේක හිතට පෙනුන දෙයක් නම් ආවේ හිත නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධයි. හිත දැන් Taman ඇතුලේ මේ බලන්නේ එළිය නෙමෙයි. බෙරය කියලා දැනගත්තේ මගේ හැදුන හිතේ. මේ හිත ඇති වුණා නේද? නේ, එතකොට අනිත්‍යයක් පේනවා. ඒ අනිත්‍යේ අර අනිත්‍යේ ලොකු වෙනසක් තියෙනවා. ආයතන ඇහැ කන නාසයත් අනිත්‍යයි, රූප ශබ්ද ගන්ධ රස ඒවත් අනිත්‍යයි. ඒක
වෙනස්.
ඒක වෙනස්. ඔන්න ඕක දකිනවා නම් ඕකත් මතක තියාගන්න ලොකු දැක්මක් සම්මාදිට්ඨියට එන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දවෝලේ ඕක ගන්න තමයි මේ සාකච්ඡා කරන්නේ. නැත්තම් ඔය ඔච්චර කියවත් ඉතින් ඇහැ අනිත්‍ය 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 රූපේ අනිත්‍ය අනිත්‍ය කිය කියා ඉන්නවා. ඉන්නේ ලෝකෙට අවිද දැන් ගන්න ඕන නෑ නෑ ඒක නෙමෙයි මේ ලෝකෙන් ඉක්මවා යන විදිහක් තියෙනවා. කෙනෙක් අවබෝධ කරපු ගමන් ඔන්න Tamanට මාර්ගය වැඩෙන්න පටන් ගන්න. ඊට පස්සේ බලන අනිත්‍ය අර අනිත්‍ය නෙවෙයි. ඒත් අනිත්‍යයක් බලන්න. මේතන
පූර්ව
ඉස්සෙල්ලා කරන්නේ මේ මාර්ගයට වැටෙන්න පූර්ව ප්‍රතිපදාව කියලා කියන්න පුළුවන්. ඒක ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්නෙම ඔන්න ඔය ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඕකෙන් සම්මාදිට්ඨිය ඇති වෙනවා. එහෙනම් ආයතනේ මොකද්ද? ආයතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔතනින් සම්මාදිට්ඨිය ඇති වෙනවා. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එතනින් සම්මාදිට්ඨිය තියෙනවා. ඒක අපි ලෝකේ තියනවා කියලා පිළි අරන් ඒකානිත්‍ය කරන්න යනවා නෙමෙයි. ලෝකේ මොකද්ද? ඒක පිරිසිඳ දකින්න. ලෝකේ හටගත්තේ ඇයි? ලෝක සමුදය දැක්කොත්. හටගත්තේ ඇයි කියලා දැක්කොත් සමුදය නැති වුණා නම් හටගන්නේ නැහැ. අන්න ඒක තමයි අවබෝධය. නිරෝධය. බල්ලට අවබෝධයක් එන්න ඕනේ. බල්ලෙක් හටගත්තේ ඇයි? උගේ තියෙන මෝඩකමයි මුලාවයි ওই ටික හින්දා නේද බල්ලෙක්කින් බල්ලෙක් හටගත්තේ කොට. එන ඒක නොවේ දුනාන අන්න ලෝක නිරෝධේ බල්ල නිරෝධය. ඒකයි ලෝකයයි ලෝක සමුදයයි. හරියට සමුදය දැක්කොත් නිරෝධෙත් වෙනවා. ඇයි? සමුදය දුන්න නැත්තම් එහෙම දෙයක් නැහැ හටගන්න. නිරෝධ. එහෙම කෙනාට තියෙන්නේ ඔන්න මාර්ගය වල. සම්මා දිට්ඨිය ඇති කරගත්තාම එයාට තියෙන්නේ මාර්ගය වල. වැඩෙන්නේ මාර්ගය මොන භාවනාව කළා. නේද? උදේ වැය බලනවා වෙන්න පුළුවන්, අනිත්‍ය බලනවා වෙන්න පුළුවන්. ඕන ඕන භාවනාව. හැබැයි එයා දන්නවා මේ මේ හරි දැක්ම තියෙනවා සම්මා දිට්ඨිය.
වෙන්නේ මේකයි කියලා.
වෙන්නේ මේ. මේකෙන් ගන්න ඕන අවබෝධ මේකයි කියන එකක් දන්නවා. ඒකයි සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ. එහෙම කෙනාට ආයේ ආයේ අහන්න දෙයක් නැහැ. කාගෙන් බණ ඇහුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හරි දැක්මද නැද්ද කියන එක තමන් දන්න. ඒකයි මම කියන්නේ ඕගලන්ට බය නැතුව ගිහින් ඕන කෙනෙක්ගෙන් ධර්මය අහන්න. ඕන බොරුවක් කියන කෙනෙක්ගෙන් අහන්න.
ඕගලන්ගෙන් බණ ඇහුවත් තෝරන්නේ.
මොකද ඕක දැනගත්තා නම් මුලා වෙන්නේ නැහැ. හරි මාර්ගේ මොකද්ද නැද්ද කියන එක තමන්ට තෝර බේරගන්න හැකියාව එන ඕක දෙන්න විතරයි මම මේ මේ ධර්ම සාකච්ඡා තියන්නේ. එතනින් එහාට ගෙනියන්න නෙවෙයි. අද ඕක හරියට දැක්කනම් ආයේ ආයේ මගෙන්වත් අහන්න දෙයක් නැහැ. ධර්මයේ මේකයි කියන එක තමන්ට තෝර බේරගන්න පුළුවන්. එදාට කවුරුවත් පස්සෙන් යන්නේත්
නැහැ.
යන්නේ විවේකයක් හොයාගෙන විතරයි. මේක විනායකෙන් කරදරයක් නැතුව නුවණින් බල බල ඉන්න එච්චරයි තියෙන්නේ. නේද? සිහිය වෙහිටින්. ඒ ඔන්නෝකයි ඒ ධර්මය දැක්ම ඇති කරගන්න.
සම්ප්‍රයන්තයක් තිබුණොත් නේද පංසක්.
ඔව්. ඕනම එකක් හටගන්නේ සමුදය තිබුණොත්. ඔක තමයි මේ හේතුඵල ධම කියන්නේ. හැබැයි ඒක දකින්න ඕන සමුදය මොකද්ද කියලා නුවණින් අවබෝධ වුණොත් තමයි ආ මේ සමුදය තිබුණොත් විතරනේ මේක තියෙන්නේ. සමුදය නැත්තම් ඔව් දුකක් ගැන කතා කරන්න බෑ. ඉතින් දුක්ඛ සමුදය නැත්තම් ලෝකයක් ගැන කතා කරන්න බෑ. ලෝක සමුදය නැත්තම් ඔය දෙක දැක්කේ නැති හින්දායි අපිට ඒවා තියෙන්නේ. තමන් සමුදය හරියට දකින්න පුරුදු වුණොත් සමුදයෙන් හටගන්න දේ හටගන්නේ. ඕක තමයි නිවන කියන්නේ, නිරෝධය කියන්නේ. ඒක අවබෝධ වෙන්න ඕන. දැන් අපි දැන් ලෝකෙට අයිති දැක්මෙන් හටගන්න ලෝකේ හටගන්නේ ඒකට සමුදය නැති වෙනකොට. අර බල්ලගේ මෝඩකම ටික ටික දුරු වෙනකොට ඌ රැවටෙන්නේ නැති ගතියට එනවා ආයි වතුරට එමුණට. අනිත් ගල්ලෝ රැවටුණාට ඌට ප්‍රශ්නයක් නැහැ ඒකට. තමන් අවබෝධ ගන්නකොට අනිත් අය රැවටිලා මොනවා කිව්වත් ඉතින් පේනවා මේ මුලාව හින්දනේ ওই කතාව කියන්නේ. තාම මුලා වෙලානේ ওই කතාව කියන්නේ. ලෝකේ අල්ලගෙන නේ ওই කතාව කියන්නේ. මෙච්චරයි පේන්නේ. ඕ කතාව කියන්නේ ලෝකෙට අහු වෙන. නොයි දැක්ම එන්නවා. පස්සේට අහු වෙන. පස්ස නිරෝධය දැකලා නැහැ. ඔය ධර්මතාව දකින්න නැති කෙනාට කවදාවත් පස්ස නිරෝධයක් ගැන හිතා ගන්නවද? එයා ඉතින් ආයතන නැති කර ගන්න යන්නේ අර ඇහැ අන්ධ කරගෙන. අනමීරි කරගෙන. දැන් මේක එහෙම දෙයක් නෙමෙයි. ඇහැ පාවිච්චි කරන ගමන් රූපවලට අහු වෙන්න එපා. න සංඤ සංඤී කියලා කියන්නේ. න සංඤ සංඤී. ඒ කියන්නේ සංඥාවේ ඉන්නවා වඤ්ඤාවක් නැහැ. න සංඤ සංඤී. සංඥාවේ ඉන්නවා සංඥාවෙන් මිදিলা. මොන සංඥාවෙන්ද මිදෙන්නේ? ලෝකයා ඉන්න සංඥාව. අවිද්‍යාවෙන් මුලාවෙන් ලෝකයා ඉන්නවනේ සංඥාව. ඒකෙන් මිදිලා ඉන්න පුළුවන් සංඥාව තියාගෙන. න සංඥ සංඥි. ඇහැ අරගෙන ඉන්නවා. සංඥාවෙන් ඉන්නේ. හැබැයි ලෝකයා ඉන්න සංඥාවේ නැහැ. ඒක හරියට අපිත් දැන් වතුරට එබෙනවා බල්ලෙක් ඉන්නවා කියලා හු වෙන්නේ. අර ලෝකයා ඉන්න සංඥාවේ නැහැ. තේරුණා? ඇහැ වහගෙන ඉන්නවා නෙමෙයි. ඇහැ අරගෙන ඉන්නවා අනිත් අය රැවටෙන මට්ටමට රැවටෙන්නේ. ලෝකෝත්තර මට්ටම කියන්නේ ලෝකයා ගන්න මට්ටමට ලෝකේ බාර ගන්න. ලෝකයක් පණවන්න යන්නේ නැහැ. ඒ පණවන්නේ ඇයි කියලා හේතු ටික දකින්න. නැ සංඤ සංඤි. දැන් කෙනෙකුට ඔහොක කිව්වහම හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් සිහි නැතුව තමයි ඉන්නවා. නේද? ඔතනත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම කිව්වට ඔය විසංඤව ඉන්නවා නෙවෙයි. නැ විසංඤ සංඤි. එහෙමත් කියනවා. නැ සංඤ සංඤි. නැ විසංඤ සංඤි. හරි ලස්සනට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒක දැන් කෙනෙක් කියනවානේ මේ ලෝකයේ ඉන්න සංඥාය නැත්නම් ඉතින් විසංඥයි කියලා. නෑ නෑ මේ කිව්වට ඔය විසංඥව ඉන්නවත් නෙවෙයි. නෑ විසංඥ සංඥි.
නැත්ෙත් නෑ නැත්ෙත්.
නෑ සංඥ සංඥි. නෑ විසංඥ සංඥි. මේ දෙකම දැන් රහතන් වහන්සේ සංඥාවක් නැතුව ඉන්නා සංඥා. හැබැයි ඒක කියන්නේ විසංඥ තත්ත්වෙකුත් නෙවෙයි. හරි. එතන මේ ස්වභාවික තත්ත්වෙ ඉන්නේ විසංඥව ඉන්නා නෙවෙයි. ඒ වුණාට ලෝකයේ ඉන්න සංඥාවේ ඉන්නේත් නැහැ. නේද? සංඥ සංඥි. නේද? විසංඥ සංඥි.
සංඥාවේ ඉන්න සංඥාව පාර ගන්න.
මෝඩකමට ගන්න නිමිති නැහැ. මුලාවෙන් හදාගත්තු නිමිති ටික ගන්නෙ නැහැ. ලෝකයා ගන්නෙ තමන්ගේ මුලාවෙන් හදාගත්තු දේවල් නේද? ඒකේ නැහැ. හැබැයි මේ කියන්නේ ඇහැ අන්ධ කරගෙනත් නෙවෙයි. නිදාගෙන ඉන්නවත් නෙවෙයි. ඇහැ පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නේ නැතු. තව දෙයකට කියොත් මායයට අහු වෙන්නේ නැතු. අර නිවාප සූත්‍රය දෙන්නේ මෝ ඇවිල්ලා තනකොළ ටික කන වැද්දට අහු වෙන්නේ. තනකොළ නොකා ඉන්නවත් නෙමෙයි තනකොළ ටිකක් කන. අහු වෙන්නේත් නැහැ. කියන්නේ ආයතන ටිකක් පාවිච්චි කරනවා. ලෝකෙට අහු වෙන්නේ නැහැ මායයට අහු වෙන්නේ නැහැ. ඔන්නෝ මට්ටමක් තියෙන. ඒකයි තේරුම් ගන්නවා. ඔකට තමයි ලෝකෝත්තර මට්ටම කියන්නේ. නැ සංඤ සංඤි නැ විසඤ්ඤ සංඤි. එතකොට තව කෙනෙකුට හිතෙනවා ඔය භාවනා කරලා භාවනා කරලා අර අසඤ්ඤව ඉන්නවා කියලා. අසඤ්ඤ තලයට ගියාද කියලා. ඈ? ඒකක් තියෙනවා. නේව අසඤ්ඤි. අසඤ්ඤව ඉන්නවත් නෙවෙයි. නේද නෝපිද මන්ද නෝපි අසන්නේ නේ
නව සත්තාවාසනේ නේද
අර අර පොතක් තියන ආනන්ද එන්න මේ සුදස්සන හාමුදුරුවෝ ඕක නේ කහපාටක පස්සෝ ඒකෝ අන්තෝ කියලා පොතක් තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම. න සංඤ සංඤි න විසඤ්ඤ සංඤි නෝපි අසඤ්ඤි. එහෙනම් අසඤ්ඤව ඉන්නවත් නෙමෙයි. අසඤ්ඤ තලයේ ඉන්න කතාවවත් නෙමෙයි මේ කියන්නේ. නෝපි අසඤ්ඤි. න විභූත සංඤ්ඤ. ඒ කියන්නේ මේ සංඥාව ඉක්මවා ගිය මට්ටමක් මේ කියන්නේ. ලෝකයා ඉන්න සංඥාව ඉක්මවා ගිය මට්ටමක්. න සංඤ්ඤ සංඤ්ඤී න විසඤ්ඤ සංඤ්ඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤ්ඤී. අගමී මේක ඉක්මවා ගිය මට්ටමක්. ඒ එතකොට ස්පර්ශය ස්පර්ශ නොවෙන්නේ කොහොමද? ස්පර්ශය ස්පර්ශ නොවෙන්නේ කොහොමද කියන එක කියන්නේ රූපං විභූතේ න පුසන්ති පස්ස. රූපේ ඉක්ම ගියාම ස්පර්ශය ස්පර්ශ නොවෙනවා. රූපේ තියෙනකොට අපිට ස්පර්ශයක් තියෙනවනේ. රූපේ ඉක්මවා ගියාම
ස්පර්ශයක් නැහැ.
ස්පර්ශය ස්පර්ශ වෙන්නේ පස්සේට අහු වෙන්නේ. ඒකට රූපේ ඉක්මවා යනවා. රූපේ තියෙනවා කියලා හිතනකන් තමයි ස්පර්ශාන්තයට අහු වෙන්නේ. රූපේ ඉක්මවා ගිය දවසට අර ස්පර්ශයට අහු වෙන්නේ නැහැ. න පුසන්ති පස්ස. හරි. ස්පර්ශය ස්පර්ශ වෙන්නේ. න පුසන්ති. ස්පර්ශ වෙන්නේ එකෙනුත් මිදෙන. පස්ස නිරෝධයක් කියන මට්ටමක් තියෙනවා. හරි. එතකොට අර උපදින්න තියෙන ධර්මතාවයේ ස්පර්ශ වෙන්නේ නැහැ. දැන් ලෝකයාට උපදින්න තියෙන ධර්මතාවයක් තියෙනවානේ. ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක පස්සයක් හටගන්නේ නැහැ. දැන් අපිට ඇහැට නම් රූප, කනට නම් ශබ්ද. ඔහොම තියෙනවනේ. දැන් රූප නැත්තම් ඉතින් ඇහැට ස්පර්ශ වෙන්න දෙයක් තියෙනවද? ශබ්ද පිහිටන්නේ නැත්තම් කණෙන් අහන්න දෙයක් තියෙයි. ඔන්න ඔය වගේ මට්ටම්. කියන්නේ ලෝකෙට ලෝකෙට අයිති දේව තියෙනකන් තමයි ඕවා පස්සේ ඉලවන්න අපි ආයතන උපදින්නේ. හරි. දැන් ඒ ටිකෙන් මිදෙනකොට ඒවා ඉක්මවා යනකොට ස්පර්ශ කරන්න දෙයක්වත් නැහැ. පස්සේ පිහිටන්නේ. ඕක ටිකක් ඉතින් ඔය ගැඹුරු මට්ටම. ඒක සමුදය නිරෝධය කියන්නේ අපි තේරුමක් දෙන්න යන්නේ නැහැ. සද්දේ ඇහෙනවා. ඒකට ලෝකෙට අයිති තේරුම දෙන්න යන්නේ නැහැ. සද්දයක් ඇහුණා. මේක ඉතින් කනේ ස්වභාවය මේ හේතුඵල විදිහට හටගත්තා. සද්දේ ඇහුණා එච්චරයි. ඒකට ලෝකෙට අයිති දෙයක් සම්බන්ධ කරන්න ගියේ නැත්තම් ඔන්න දැන් අපි අතීතාන්තයෙන් මිදෙනවා නේද? අතීත අත්දැකීම අරගෙනනේ අපි ඔකට තේරුම් දෙන්නේ. අතීත අත්දැකීම නැති වුණා. මේ මොහොතේ අත්දැක ගන්නා ඒක අලුත් අත්දැකීම. එච්චර. ඈ අතීතන්තෙන් මිදෙන්න පුළුවන්. ඒකයි අර දැන් සද්දයක් සද්දයක් කියලා නොවන මෙහෙවනකොට මතක තියාගන්න. අතීතන්තෙන් මිදිලා ඒක කරනවා. එහෙනම් මේකට තේරුමක් දෙන්න යන එකෙන් තමයි මේ මිදෙන්නේ. ඒ තව විදිහකට රූපයක් නාම ධර්ම. ඒ කියන්නේ රූපාන්තයෙන් මිදෙන.
නෑ
මතෙන්. නාමාන්තයෙන් වෙන. සර්
ඒකට මේ බෝතලේ රූපේ.
නාමේකාන්තය රූපේක.
බෝතලේ වදන කියනවා ඒක නාම
කියලා. දැකීම. නාම රූප වෙන් කිරීම ඒකත් දැකීමක්. හැබැයි ඒ අවබෝධය අරන් කරන්න. බෝතලේ දැකලා ඕක නාමයක් කියලා හරියන්නේ නෑ. එළිය තියෙන මේ මෙහෙට ඇඟිල්ල දික් කරගෙන ඔය දැනගත්තෙත් නාම ධර්මයන හිතෙන් දැනගත්ත. එළිය දෙයි බහර ගන්න ගියොත් අර දෙවෙනි අන්තයක ගිහිල්ලා නේද? මෙහෙම පෙන්නුවේ ඇහෙන්. ඇහෙන් පෙන්නේ රූප සංඥාවක් අරන් දුන්නා. රූප සංඥාව විතරයි. ඒකට ඒකට බෝතලයක් පනවන්න එළියට යන්නේ නැහැ. ඕක ඔය ඉතින් කියන තරම් ලේසි නෑ. ඔකට පුරුදු කරගෙන බලන්න ඕනේ. සද්දෙන් මං හිතන්නේ ටිකක් ලේසි බලන්න නේ. සද්ද ඇහෙනකොට මේ පණවන්නේ හිතෙන් කියලා දකින්න.
ඒක ඉක්මනට යනවා
නේද? ඒක ටිකක් පුරුදු කරන්න එතකොට ඇහැට ගන්න පුළුවන් වෙයි ඊට පස්සේ. ඇහැට ගන්න නම් අර බල්ලව මතක් කර කරම කරන්න වෙනවා. වතුරට එවෙන බල්ලා. නෑ ඇහෙන් අරන් දෙන්නේ රූප සංඥාව ඕක කාචෙන් කරන වැඩක් විතරයි. ඒ වර්ණ ටික තමයි මේ තියෙන්නේ. මොකට එළිය තියෙන දෙයක්. එහෙම නැත්නම් අර චිත්‍රපටියක් බලනවා කියලා හිතා ගන්න. ෆිල්ම් හෝල් එකට ගියා නම් ඔන්න රස විඳ විඳ බලනවා. ඒ රස විඳිනවා කියන්නේ එළිය තියෙනවා කියලා හිතනවා මේ මේකේ තියෙන ටික. බලා ඉන්නේ අර තිරේ තියෙන වර්ණ වෙනස් වෙනවා විතරයි. අන්න දිය ඇල්ලා කන්න මල්ලත්තක් වල අරවා මේවා ඉතින්. මොකද්ද මේ
කරන්නේ?
ඔන්න ওই චිත්‍රපටිය බලන එක තමයි මේ ඇහෙන් කරන්නේ. එළියේ තියෙනවා කියලා හිතුවට ඔය ඇහෙන් පෙන්නන සිනමා ශාලාව ඇතුලේ ඉන්නේ. නෑ. එහෙම එහෙම අවබෝධයක්. ඇහැගෙන වෙලී කරන්නේ. කනගෙනත් ඕකම තමයි. ඉතින් කනේ සිනමා පටිය බලබලා ඉන්නවා සද්ද වලින් මවන රූප සටහන් ටික. ඒවට අපි ලෝකේ හදන චිත්‍රපටියක් බලනකොට ලෝකයක් හදන එකනේ කරන්නේ. ඔක දිහා බලන්න TV එක බලන්නත් ඔච්චර තමයි කරන්නේ නේද? ගේ ඇතුලේ ඉඳන් කාමරේ ඇතුලේ ඉඳන් රූපාණිය දිහා බලන ලෝකෙ වෙන ඔක්කොම දන්නවා බලනකොට. ඕවා කියන්න තමයි ඉතින් අනිත් අයට කියන්න දුවන්නේ. ඕපද ඌපටික ඔන්න මන් දන්නවා ඔයාට වඩා අලුත් නිවුස් එක. ඕක තමයි ලෝකයේම ගමන. ඒක තමයි මේ කතා කරන්න එපා කියන්නේ. ලෝකෙින් මිදෙනකොට කතා කරන්න දෙයක් නැති වෙනවා. ඈ? රවිනත රස විඳපු ටික නැති වෙනවා. ටෙලි ඩ්‍රාමා ඉතින් වැඩක් නැති වෙනවා. අපි පේනවා මෙච්චර කල් මේ හීන ලෝකයක් ගැනනේ කතා කර කර හිටියේ. ඈ? හීන ලෝකේ ඇත්ත කියලා හිතාගෙන ඔවා කියන්න තමයි ඉතින් ඔය කියන්නේ කුටු කුටු කරලා
කරන්න
දෙයක් නෑ. ඕක දකින්න ගෙනාට මෙන්න මෙයා තාම රැවටිලා අර දකින්න හීනයක් ගැන මට කියන්නේ නෑ. හිතාගෙන ඉන්නේ ලෝකේ ගැන දන්නවා නේ. නොදන්න කම එයා දන්නේ නෑ. ඒකයි මං කියේ කතා කරන්න ගියම් පෙන්නන්නේ මෝඩකම කියලා දන්න ගෙනාට. දන්නේ නැහැ නේද මේක.
දන්න කෙනාට කිව්වොත් පිළිගන්නේ.
දන්න කෙනාට දන්න අය මොඩියෝ වල. මේ කියන එක තේරුම් ගන්නත් ඉතින් පොඩි නුවණක් ඕන. දැන් මං අරව මේවා දන්නවා මං තමයි දන්නේ කියලා දෙන්නන්නේ ඉතින් අපි පිස්සෙක් මොනවා හරි කියනකොට අද උදේ අපි එනකොටත් ටිකක් මේ එච්චර මොලේ හොඳ නැති කෙනෙක් ඇවිල්ලා දැන් කියනවා රෝමිය. එයා හිතන්නේ මම තමයි දන්නේ ඔක්කොම. රෝමියව තේරම කියනවා දැන් අපිට ඇවිල්ලා මෙන්න හිතව එයා විතරක් ළඟට ඇවිල්ලා ඉතින් කියනවා බර කතාවක්. එයා හිතන්නේ එයා ඔක්කොම දන්නවා කියලා.
දිනක් දාමක් කරන්නේ කොහොමද? ඒක නොකරොත් යන තැන
කොහෙද? පින්දහම් කරලා යන්නේ කොහෙද?
හරි ඒක නොකරොත් ඊට වඩා ලොකු අමාරුවක් වටනවා මිනිස්සු.
අපි පින්දහම් කරලා ආවටෙන්නේ නැද්ද අමාරු?
සමහරවිට වැටෙන්න තියෙන අමාරුවෙන් සමහරට ඒ අපොඩක් හරි
පොඩ්ඩක් හරි. ඕ ඕක තමයි. ඔය පිස්සුවෙන් මිදෙන්න තමයි මේ මේක කියාදෙන්නේ. පින් කර කර යම ගමනේ ගියා. දැන් ඕකෙන් ඉක්මවා යන්න.
ඒකත් නොකරත් මොකද වෙන්නේ සර්? අනතර
ඒක නොකරත් ඉතින් පින් කළත් වැඩි වෙනසක් නෑ. පින් කරලා ඉතින් අර සල්ලි ටිකක් හම් වෙලා කෑමක් හම්බ වුණාම කනව නැති වුණාම බඩගින්න ඉන්න. ওই දෙකම ඒ ඔහම තමයි. ඊට උගා දිව්‍ය ලෝක යන අපායත් යන. කරන්න දෙයක් තියෙනවා. ওই නෑ කියන එකෙන් මිදෙන්න තමයි මේ ධර්මය පෙන්වන්නේ. බුදුදහමක් අහන්න ලැබුණා කියන්නේ කරන්න දෙයක් තියෙනවා. ඔගේ මිදෙන්න. මේ තමයි මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ධර්මයේ වැඩ. ඈ? ඔය කම්මැලි කම නැති කරගන්න තමයි මේක පෙන්වන්නේ. මෙහෙම දෙයක් තියනවා. දැන්වත් අප්‍රමාද වෙන්න. ඈ? ප්‍රමාද වුණා ඇති. කරන්න දෙයක් තියෙනවා. ඔව්. ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඕකට.
ධර්මයේ ළඟින්න කියන්නේ.
ඔය නිකන් තින් කර කර ඉන්න නෙවෙයි. ඊට එහාට කරන්න දෙයක් තියෙනවා. ලෝකෝත්තර වෙන්න දෙයක් තියෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න මාර්ගය වැඩ. එහෙම කෙනාට මේ තියෙන වෙලාව මදි. මේකට තියෙන වෙලාව මදි. මොකද අපි මේ පමා වෙලා පේනවා. දැන් දිව්‍ය ලෝක යනවා කියලා හිතාගෙන යන්නේ අපායයි කියලා පේනවා. සැප විඳින්න කියලා හිතාගෙන එකතු කරන්නේ දුක කියන එක පේනවා. අන්න ඕක පේනකන් අර මට්ටමේ හිතන. සැප විඳින්න කියලා පින් කරන්න කියලා යන්නේ සසරේ. මහා දුකක නේද මේ යන්න හදන්නේ මේ පින් කරකව.
මමල දික් කරගන්න.
භවයේ දික් කරන්න දෙයක් නැහැ. ඒක ඉවරයක් නැහැ. ඕකේ යනවා කොහොමද? අමුතුවෙන් දික් කරන්න කියලා දෙයක් නැහැ. කරනවා නම් කරන්න දෙන්නේ ඕකෙන් මිදෙන්න. අපිට දික් කරන්න තව කෙටි වෙලා නැහැ මේක. ඕක යනවා. කෙදවරක් නේද? බුදු කෙනෙකුත් කියලා මේක කෙදවරක් දකින්න බෑ. මේ මොහොත සමතලා වෙන දවසක් දකින්න පුළුවන් මේ හිඳිලා හිඳිලා වෙරිලා පස්ස එකතු වෙලා. මේ සසර ගමන කෙදවර එක දවස නම් දකින්න බෑ. ඕක තමයි තත්ත්වය. ඒක සර්වඥතා ඥාණයෙන් දැකලා කියන දෙයක්. ඕකෙන් නිදෙන මාර්ගය තමයි ඔය ලෝකෝත්තර මාර්ගය පෙන්වලා දෙන්නේ කැමති කෙනෙකුට දකින්න පුළුවන්. මේ ශක්තිය තියෙනවා අවබෝධ කරගන්න පුළුවන්. ඒ ඕකට නුවණ ඇති කරගන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න බලන්න ධර්මයට අනුව. කවුරුවත් කියන පළියට නෙවෙයි. මම කියන පළියට නෙවෙයි. නුවණින් බලලා මේකද බුදු දහම ලෝකෝත්තර දහම මේකද කියන එක නුවණින් දකින්න බලන්න. අන්න ඒක පුළුවන් වුණ දවසක ආර්ය මාර්ගයට වැටිලා ඔය ආය අපාගත වෙන එකෙන් මිදෙන්න පුළුවන්. වෙන විදිහක් නැහැ. පින් කර කර හිටියට නම් අපාගත වීමෙන් මිදෙන්න බෑ. නේද? එක සැරයක් පොඩ්ඩක් චාන්ස් එකක් හම්බ වුණාට වැඩි හරියක් ඉන්නේ පල්ලේ. ඒක පින් කර කර ඉඳලා මේ රවට්ටගෙන හරියන්නේ නැහැ. කියලා පින් උදව් කරගන්න මේකෙන් මිදෙන්න. මේක තමයි මම එන්නේ එපා කියන්නේ. ඔව් ඒක ඔය ටික අහන්න අනුරාධපුරේ ඉන්න ඕනේ. මෙතෙන් දිහා ගත්තා නම් ඒ ඇති. ඒක තමයි මං කියේ ධර්මයේ දකින්න කෙනා ඔය කොහෙවත් යන්නේ නැහැ. දකින්න නැති කෙනා ඉතින් දුවනවා රට රට. අර හිතින් කමක් තියෙනකොට එතෙන්ට දුවනවා, මෙහෙකට තියෙනවා එතෙන්ට දුවනවා. අන්න මේ ආමුදුර වෙනවා, මේ මෙච්චර බණක් තියෙනවා එතෙන්ට දුවනවා. අර ආමුදුර වෙනවා එතෙන්ට දුවනවා. ඈ ඒ දුවදුවා ඉන්නේ ඉතින් ධර්මය
මෙතන නැහැ.
හරියට දකින්න. උපෙන් ධර්මයේ දකින අය කොහෙවත් දුවන්නේ නැහැ. කාටවත් එන්න බැරි තැනකට ගිහිල්ලා හොද්ද නැතුව ඉන්නවා. ඒර මෙතෙන්ට අපේ සාකච්ඡා වලට ආපු අර මහත් එක්ක ආයි මන් නැති ගවස. එයා වන්න දැන් කැලේකට වෙලා ඉන්නවා. ඔව්. කරන්න ඕන දේ කරන්න. කියනවා අපි මේ කර කර හිටියේ මොන බොරුවක්ද කියලා දැන් පේනවා. මේ කරන්නේ මොන බොරුවක්ද කියලා දැන් පේනවා. එයත් ඒක කතා කර කර ඉඳි ඒක පිනුන්නේ නැහැ. ඒ අපට කියන. ඕවා කර කර ඉඳලා නම් මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න නම් මේ වැඩේ පටන් ගන්නම ඕන. වෙන විදිහක් නැහැ. තර්ක කර කර ඕවා හොය හොයා ඉඳලා හරියන්නේ. ඒ ධර්මයේ දකින්න කෙනාට තමයි ඒ වයින් ඉඳෙන්න පුළුවන්. අවබෝධයෙන් නැතිනම්. ඒක දකින්න ඇති හින්දානේ කියන්නේ. ඉතින් අර ටිකක් කරන්න ඕනේ. ඒවත් ඉතින් යුතුය කන්නේ අරවනේ මේවනේ කියලා එක එක ඒවා ඉතින් එනවා. මේ ඉතින් මං කියේ කොහෙවත් නොවියත් තමන්ට පුළුවන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමන් නුවණ ඇති කරගත්තොත් විතරයි ඒ හැකියාව තියෙන්නේ. ප්‍රඥාව ඇති කරගන්නවා. ප්‍රඥාවෙන් දකිනවා. හොඳයි මේ කාලය තුල දැන් අපිට තමන්ට සතුටු වෙන්න පුළුවන් ඉතින් අර ලෝකෙට ආයි කිමට්ටමෙන් සතුටු වෙන්න පුළුවන් නะ පින් ගොඩාක් රැස් කරගත්තා කියන්නේ. යන ගමනට ටිකට් ටිකක් හම්බ වෙයි.
ඒකත් නෑ.
මේ කාලය තුල පවක් සිද්ධ වුණේ නෑ කියලා සතුටු වෙන්න පුළුවන්. කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවල අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් මෙත්තා සතුටටපත් වෙලා දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු ආසනා වේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. මේ පින් ඒ අතර බලාපොරොත්තු වෙන්න පුළුවන් එහෙම සතුටටපත් වෙන දිවිසුරුවන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම්සි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් නරකක් වෙන්න තියෙනවා ඒ සැමගෙන් අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරංචි. ඒ වගේම මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම යාව නිබ්බානපත්තිය අපිට මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා මේ බාල සමාගම මේ වගේ මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නේ මසතන් සමාගමව හොතු මේ පින් හේතු ආසනාවෙන්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ අපේ නොදන්න කමහින්ද මුලාව මෝඩකම හිඳ අවිද්‍යාව හිඳ කරන සංඛාර සේර සබ්බේ සංඛාර අනිත්‍ය අප දුකටපත් කරන දුක්ඛාති. මේවා ඇත්ත ඇති හැටියට තේරුම් අරන් ඒ දුකෙන් අතාරිනත් යදා පඤ්ඤාය පස්සති ඇත්ත ඇති හැටියට දැකලා ඒ දුක අතහරින අතනි බින්දති දුක්. ඒක තමයි විසුද්ධියට මාර්ගය. සමග්ගෝ විසුද්ධියන නිවනට තියෙන මාර්ගය. ඒ වගේම මේ හිතේ තියෙන ධර්මතා සේරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ අනත්තාතිකව. හිතේ තියෙන ධර්මතාවයක් ප්‍රසද්ද ඇහිලා බෙරේ කියන්නේ. ඒක එළියේයි මම මෙතනයි කියලා ආත්ම ස්වභාවයක් නැහැ. හිතේ නැති වෙන ධර්මතාවය සබ්බේ ධම්මා අනත්තාතිකව. ඇත්ත ඇටි ඇටි තේරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සිතේතෝට ඒ මුලාව හිත ඇති වෙන දුක අතාරින අතනි බින්දති දුක්ඛේ. මේ සමග්ගෝ විසුද්ධිය. ගාතට ගතින් සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා සමුච්ඡතු ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා සමුච්ඡතු ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා සමුච්ඡතු සාදු 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 ද මම තෙරුවන් සරණයි.